සම්මා සම්බුද්දස්ස යස භික්ඛවේ සමාධිස්ස භාවිතත්තා බෞලීකසත්තා නේව කායස්ස ඉන්ද්‍රියතත්තං වා හෝති භන්දිතත්තං වා න චිත්තස්ස ඉන්ද්‍රියතත්තං වා හෝති භන්දිතත්තං වා තස්ස සෝ භික්ඛවේ භික්ඛෝ සමාධිස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ මහා වග්ගයට අයත් ආනාපාන සති සංයුත්තේහි සඳහන් කරන්ට යෙදුණු කපින සූත්‍රයට අයත් පාඨයක්යේ ප්‍රකාශිත වුණේ. මේ පින්වතුන්ලාට පිළිවෙලින් පසුගිය දේශනා වාරවලදී ආනාපාන සති සංයුත්තේහි සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්ට ලැබුණා. බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව පිළිබඳ වදාළ ආකාරය, ඊළඟට ආනාපාන සති භාවනාව වැඩිමෙන් ලැබෙන ආනිසංස පිළිබඳව දේශනා කරලා තියෙන කොහොමද කියන කරුණු මේ පින්වතුන්ලාට මේ දේශනාවලින් පැහැදිලි වුණා. තවදුරටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සංයුත්තේහි ඉදිරියට මෙසේ විස්තර කරනවා. මහා කප්පින ස්වාමින් වහන්සේ මුල් කරගෙන කප්පින සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ කවස්ථාවකදී සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙක මහා කප්පින කියන ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට නුදුරු තැනක පරියංකයෙන් එරමිනිය ගොතාගෙන වැඩ ඉන්නවා. අන්තිම ඒ ස්වාමීන් වහන්සේ බොහෝම ලස්සනට උඩුකය ඍජුව තියාගෙන සිහියෙන් යුක්තව වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ තමන් වහන්සේට නුදුරු තැනක එරමිනිය ගොතාගෙන කය ඍජුව තබාගෙන හොඳ සිහිනුවණින් වාසය කරන මේ ස්වාමීන් වහන්සේව දැකලා භික්ෂුන් වහන්සේලාට කතා කරලා ඇහුවා, මහණෙනි ඔබ වහන්සේලාට පේනවද, ඔබලාට පේනවද මේ වාඩි වෙලා ඉන්න භික්ෂුව? ඒ භික්ෂුව වාඩි වෙලා ඉන්නකොට මේ කයේ සැලීමක් එහෙම දකින්න නැහැ නේද? කයේ වැනීමක්, එහාට මෙහාට වීමක් එහෙම දකින්න නැහැ නේද කියලා. අතින් අර ස්වාමීන් වහන්සේලා තිඳන් කිව්වා, ඇහුවේ දකින්න තියෙනවද කියලා. ඇහුවේ ඒ භික්ෂුවගේ කයේ යම් සැලීමක්, මෙහාට මෙහාට වැනීමක්, වැඳීමක් එහෙම තියෙනවද කියලා. අනිත් ස්වාමීන් වහන්සේලා තිඳන් කිව්වා, ස්වාමීනි අපි මේ කප්පින සාස්තුතුන් වහන්සේ වාඩි වෙලා ඉන්නකොට අපට ඒ ස්වාමීන් වහන්සේගේ කයේ සැලීමක් චලනයක් දකින්න ලැබෙන්නේ නැහැ. කියන්නේ දැන් වාඩි වෙලා ඉන්නකොට මේ පින්නතුන් නැවුණත් එහාට මෙහාට හැරෙනවා, ටික වෙලාවක් ඉන්නකොට කකුල් අත පය අමාරුයි, වේදනාකාරී, ඒකකොට එහාට මෙහාට හැරෙනවා, වැඳෙනවා, ඒ වගේ වෙනවානේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කොතැනක වැඩ හිටියත් එහෙම වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා කියවා, ස්වාමීනි අපි මේ ආශ්‍රතුන් වහන්සේ කොහේ වැඩ හිටියත්, සංඝයා මැද, පිරිසක් මැද වැඩ හිටියත්, විවේකීව තනිවම භාවනාවට වාඩි වෙලා වැඩ හිටියත්, කොයිලාකවත් වාඩි වෙලා ඉන්න ඉරියව්වෙහි වෙනස් වීමක් චලනයක් දකින්නේ නැහැ කියලා. වාඩි වෙලා ඉන්න කාලය තුල එහා මෙහා පැද්දීමක්, දැඟලීමක් දකින්නේ නැහැ කියලා කිව්වා. වාඩි වුණත් හරියට පිළිමයක් තිබ්බා වගේ නිශ්චලවම වැඩේ. අන්න ඒකයි මේ මහා කපිල ස්වාමින් වහන්සේගේ තිබිච්ච විශේෂය. ගල් පිළිමයක් තිබ්බා වගේ කිසිම පෙළවීමක් චලනයක් නැතුව වැඩ ඉන්න තැන බොහොම නිශ්චලව වැඩ ඉන්නවා. පිරිසක් මැද්ද හිටියත් එහෙමයි, තනිව ඉන්න වෙලාවක වුණත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද ඒකට හේතුව? මහණෙනි යම් සමාධියක් වැඩීම නිසා, බහුල කිරීම නිසා කයේ චලනයක්, කම්පනයක් සිද්ධ නොවේද? ඒ වගේම සිතේ කම්පනයක්, චලනයක් ඇති වෙන්නේ නැද්ද? අන්න ඒ විදිහේ සමාධියක් මේ භික්ෂුව විසින් හොඳට වඩලා තියෙනවා. ඒ බඳු සමාධියක් මේ භික්ෂුව නිරන්තරයෙන්ම ලබනවා, නිදුකෙන් ලබනවා, පහසුවෙන් ලබනවා. ඉතින් කොයි විදිහේ සමාධියක් වැඩිවීමෙන්ද, බහුල කිරීමෙන්ද කයේ සැලීමක් චලනයක් ඇති නොවෙන්නේ? ඒ වගේම සිතේ සැලීමක් චලනයක් කම්පනයක් ඇති නොවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. එතකොට දැන් මේ කපිල ස්වාමීන් වහන්සේ සංඝ මැද වැඩ හිටියත්, සංඝ පිරිසක් මැද වැඩ හිටියත්, තනිවම විවේකීව වැඩ හිටියත් මේ ස්වාමීන් වහන්සේගේ කයේ චලනයක් සැලීමක් දකින්න නොලැබෙන්නේ කුමන හේතුවක් නිසාද? බලවත් සමාධියක් වඩලා තියෙන නිසායි. යම් සමාධියක් වැඩීම හේතුවෙන් කයේ චලනයක් හෝ සිතේ චලනයක් ඇති වෙන්නේ නැද්ද? ඒ විදිහේ බලවත් චිත්ත සමාධියක් නිරන්තරයෙන් ලබනවා, නිදුකින් ලබනවා, පහසුවෙන් ලබනවා මේ ස්වාමීන් වහන්සේ. ඒකෙහිඳ තමයි සංඝ පිරිසක් මැද හිටියත්, තනියම හිටියත් සැලීමක් චලනයක් කම්පනයක් නැතුව වැඩ ඉන්නේ. ඉතින් භාගතුන් වහන්සේ මහණෙනි කොයි විදිහේ සමාධියක් වැඩීමෙන්ද කයේ කම්පනයක් චලනයක් නැතුව ඉන්න පුළුවන් වෙන්නේ? ඒ වගේම සිතේ කම්පනයක් චලනයක් නැතුව ඉන්න පුළුවන් වෙන්නේ? භාගතුන් වහන්සේ පිළිතුර ප්‍රකාශ කළා. ආනාපාන සති සමාධිස භික්ඛවේ භාවිතත්තා බහුලීකතත්තා නේව කායසින්ජිතත්තං වා හෝති පන්දිතත්තං වා චිත්තසින්ජිතත්තං වා හෝති පන්දිතත්තං වා. මහණෙනි ආනාපාන සති සමාධිය හොඳින් වැඩිවීමෙන්, බහුල කිරීමෙන් කයේ චලනයක් හෝ කම්පනයක් නැතුව, සිතේ චලනයක් හෝ කම්පනයක් නැතුව වාසය කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පැහැදිලි කළා, මහණෙනි කොහොමද මේ ආනාපාන සති සමාධිය වැඩිය යුත්තේ, බහුල කළ යුත්තේ? නැත්තම් කෙසේ වැඩි ආනාපාන සති සමාධියෙන්ද කයේ චලනයක්, සිතේ චලනයක් නැතුව විසිය හැකි වෙන්නේ කියලා භාගතුන් වහන්සේ අර කලින් පරිද්දෙන් ආනාපාන සතිය සෝලසාකාරයෙන් සම්පූර්ණ කරන හැටි දේශනා කළා. යන්නේ කා ඒ සූත්‍රයෙන් අපට විශේෂයෙන් තේරුම් ගන්න තියෙන ආනාපාන සති සමාධිය කලින් සඳහන් කළ සෝලසාකාරයේ සම්පූර්ණ වෙන විදිහට වැඩුව බහුල කළොත් එයින් මේ කායික වශයෙන් උතාම තැන්පත් භාවයක්, නිශ්චල භාවයක් සගුණ කර ගන්න පුළුවන්. ඒ වගේම සිතේ තියෙන චංචල ගතිය, නීවරණ නිසා ඇතිවන කැළඹීම ආදී ඒවත් බොහෝසෙයින්ම දුරු වෙලා යනවා ආනාපාන සති සමාධිය වැඩිවීමෙන්, බහුල කිරීමෙන්. ඊළඟට භාගතුන් වහන්සේ ඒ සවැත් නුවර ජේතවනාරාමේ වැඩින්න අවස්ථාවකදීම පැහැදිලි කරනවා දීප කියන සූත්‍රයේහි, ආනාපාන සති සමාධි භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහප්පලෝ හෝති මහානිසංසෝ. මහණෙනි මේ ආනාපාන සති සමාධිය වැඩිවීමෙන්, බහුල කිරීමෙන් මහත්ඵල, මහානිසංස ලබන්න පුළුවන්. ඉතින් කොහොම ආනාපාන සතිය වැඩුවොත්ද මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන් වෙන්නේ කියලා භාගතුන් වහන්සේ අර කලින් සඳහන් කළ ආනාපාන සතියේ සෝලසාකාරය පැහැදිලි කරනවා. පැහැදිලි කරන දේශනා කරනවා, ආහම්පිසදම් භික්ඛවේ පුබ්බේව සම්බෝධා අනුපි සම්බුද්ධෝ බෝධිසත්වෝ සමාධි ඉමිනා විහාරේන බහුලං විහරාමි. තසමයිහම් භික්ඛවේ ඉමිනා විහාරේන බහුලං විහරතෝ නේවකායෝ කෙලමීන චක්ඛූනි අනුපාදාචමේ ආසවේහි විමුච්චිත්තං විමුච්චි. භාගතුන් වහන්සේ දේශනා කළේ මහණින් තථාගතයන් වහන්සේ පෙර සම්බුද්ධත්වයේ ඉස්සෙල්ලා බෝධිසත්ව කාලයේදී මේ ආනාපාන සති සමාධිය නිරන්තරයෙන් පුහුණු කළා. ඒ කියන්නේ දැන් මේ මහා බෝසතාණන් වහන්සේ කුඩා කාලේ හිටන්නේ මේ ආනාපාන සතිය සසර පුරුද්දානුව වැඩුවේ ඊටාම ලදරු අවදී ආනාපාන සතියෙන් ප්‍රථම ධ්‍යාන සමාධිය ඇති කරගත් බව සඳහන් වෙනවානේ. ඊළඟට මහා විනිශ්චමණයෙන් අබිනිශ්චමණය කරලා පැවිදි වෙලා මුල් කාලේ මුල් සති දෙකේ ධ්‍යාන සමාපatti උපෝ මෙති කරගත්තනේ, අෂ්ට සමාපත්තිලාභීව හිටියනේ. ඊට පස්සේ තමයි තුමන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න ආරම්භ කළේ. ඊට පස්සේ අර සමාධිය වැඩෙන එක ඇන හිටියා. ශරීරයට දුක් පීඩා දෙනකොට සමාධිය වැඩෙන්න එක නැතුව ගියා. මොකද ඒකට හේතුව මේ අත්කිල මතානුයෝගයේ තුලින් සමාධියක් දිනු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ශරීරයේ ඕනෑමට වඩා දුක් දෙනකොට, ආහාර වින්නකොට හිතේ සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සාවෘද්ධකට ආසන්න කාලයක්ම මේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේට සමාධියක් තිබුණේ නැහැ. ඊට පස්සේදී සම්බුද්ධත්වයට සති දෙකක් තරම් කල් ඇතුව ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා දුෂ්කර ක්‍රියා කිරීමෙන් තමන් වහන්සේට විමුක්තිය ලබා ගන්න බැරි බව. එහෙම තේරුම් අරගෙන දුෂ්කර ක්‍රියා අතහැරලා ශරීරය ප්‍රකෘති කරගෙන නැවත සමාධිය වඩන්න පුරුදු කරගත්තානේ. ආන්න ඒ කාලයේදී ආපහු මේ ආනාපාන සති සමාධිය ආදී හොඳට දියුණු කරගත්ත ධ්‍යාන මට්ටම දක්වා. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ තමන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන ඉස්සෙල්ල බෝධිසත්ව කාලෙත් මේ ආනාපාන සති සමාධිය පුරුදු කළා කියලා. කියන්නේ සම්බුද්ධත්වයට ආසන්න සති දෙක තුළ භාග්‍යතුන් වහන්සේ නැවතත් අර ධ්‍යාන සමාපatti සාහවුරු කරගත්තා. ඒ කාලයේදී මේ බෝසතාණන් වහන්සේට කයේ කිසිම ක්ලාන්ත බවක් ඇති වුණේ නැහැ. ධ්‍යාන සමාපත්‍ය ආනාපාන සති සමාධියෙන් ධ්‍යාන සමාපත්‍ය ඇති කරගත්තයින් පස්සේ කයේ කිසිම ක්ලාන්ත බවක් ඇති වුණේ නැහැ. ඒ වගේම ඇස්වල කිසිම අපහසුාවක් ඇති වුණේත් නැහැ. තථාගතයන් වහන්සේට මේ විදිහට වීර්ය කියන්නේ සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වීම වශයෙන් සීල කෙලසුන්ගේ හිත මුදවා ගන්න පුළුවන්කම ලැබුණා කියලා මේ ආනාපාන සතිය වැඩිීමේ ආනිසංස ගැන පැහැදිලි කළා. ඒ හින්දා භාගතුන් වහන්සේ වදාළා මහණෙනි ඒ නිසා යම් භික්ෂුවක් කැමති වෙනවා නම් නේවමේ කායෝ කිලමේ යන චක්කෝනි අනුපාදාච මේ ආසවේහි චිත්තං විමුච්ඡය යාති අයමේව ආනාපාන සති සමාධි සාධිකං මනසිකාතං. එනිසා මහණෙනි යම් කිසි කෙනෙක් කැමති වෙනවා නම් මගේ කයෙහි කිසි ක්ලාන්ත භාවයක් ඇති නොවි ඇස්වලක් කිසිම වෙහෙසක් ඇති නොවි සියලු කෙලෙසුන්ගෙන් මගේ හිත මුදවා ගන්න ලැබෙන්නේ කියලා මේ ආනාපාන සති සමාධියම හොඳින් වඩන්ඩ බහුල කරන්ඩ කියලා කියනවා. ඒක ගැන අටකතාවෙහි විස්තර කරනවා. නේව මේ කායෝපි කිලමතින අඛීනී විහන්නන්ති ඉති. දැන් කෙනෙකුට භාවනා කරනකොට කයෙහි වෙහෙසක් හෝ එහෙමත් නැත්නම් ඇස්වල වෙහෙසක් හෝ ඇති වෙන්න පුළුවන් වෙන්නේ මොන හේතු නිසාද කියලා. ඒ ගැන විස්තර කරනවා. ධාතු කම්මဋ්ඨානස්මීහි කම්මං කරොන් තස්ස කායෝ කිලමති යන්තේ පක්ඛිපිතා පීලනාකාරප්පත්තෝ වේ හෝති. ඒ කියන්නේ දැන් ශරීරයේ සතර මහා ධාතුන් වෙන් කර කර බලන යෝගාවචරයාට මේ ධාතු කර්මස්ථානය මෙනෙහි කරගෙන යනකොට කයෙහි වෙහෙස කර ගතියක් ඇති වෙන්න පුළුවන්. නුවණින් මේ ශරීරයේ තියෙන සතර මහා ධාතුන් බෙද බෙදා බලනකොට ශරීරයට ඒක වෙහෙස කර තත්වයක් වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එහෙමත් නැත්නම් පතින කම්මඨානේ කම්මං කරොන්තස් චක්කෝනි පන්දන්ත කිලමන්ති නිඛමිත්වා පතනාකාර පත්තානිය හොන්ති. කසින භාවනා වේදන කෙනාටත් අර කසින නිමිත්ත දිහා නිරන්තරයෙන්ම බලන්ඩ යෑම නිසා ඇස්වල වෙහෙස ඇති වෙන්න පුළුවන් කියනවා. මස්මින් පන කම්මඨානේ කම්මං කරොන්තස් නේව කායෝ කිලමතින අඛීනි විහන්නේ තස්මා එව මාහකින්. අන්නේ නිසා ආනාපාන සති සමාධිය වඩනකොට ඒ දෙකම සිද්ධ නොවන බැවි ආනාපාන සති සමාධිය වඩන භික්ෂුවට යෝගාවචරයාට ඒ අපහසුතා ඇති නොවෙන්න පුළුවන් කියන එකයි මේ අදහස් කළේ. ඒ වගේම ආනාපාන සති සමාධිය පාදක කරගෙන සමථ දර්ශනා දෙක සම්පූර්ණ කරගෙන මාර්ගඵල ලැබීමෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඊළඟට සඳහන් කරනවා තස්මාතිහ භික්ඛවේ භික්ඛු ආසංකේය යේමේ ගේහසිතා සරසංකප්පා තේ පහීයේ යොන්ති අයමේ ආනාපාන සති සමාධි සාධුකං මනසිකාතබ්බ. යම් භික්ෂුවක් කැමති නම් තමන්ගේ හිතේ ඇතිවෙන පංචකාමයන් නැතුරු කරගත් විතර්ක ඉක්මනින්ම දුර වෙලා යන්න ඕන කියලා මේ ආනාපාන සති සමාධියම තමයි කියනවා මනාකොට වැඩි යුතු වෙන්නේ. ඒක නිසා රහිතේ එන මේ කාමනිෂ්ඨිත විතර්ක දුරු කරගන්න ඉතාම පහසු වෙනවා මේ ආනාපාන සති සමාධිය හොඳට පුරුදු පුහුණු කරලා තිබීම. ඊළඟට සඳහන් කරනවා යම් භික්ෂුවක් යමති නම් නොපිළිකුල් දේවල් පිළිකුල් වශයෙන් දකින්නට මේ ආනාපාන සතියෙම වඩන්නේ කියලා. ඊළඟට පිළිකුල් දේ නොපිළිකුල් වශයෙන් දකින්න කැමති නම් ඒත් මේ ආනාපාන සති සමාධිය වඩන්න කියලා. පිළිකුල් නොපිළිකුල් සියල්ල පිළිකුල් වශයෙන් දකින්න කැමති නම් එහෙමත් නැත්නම් පිළිකුල් නොපිළිකුල් සියල්ල නොපිළිකුල් වශයෙන් දකින්න කැමති නම් පිළිකුල් නොපිළිකුල් සියල්ල ඒකමවල උපේක්ෂාවෙන් බලන්න කැමති නම් මේ ආනාපාන සතිය වඩන්නේ කියලා කියනවා. ඊළඟට යම් භික්ෂුවක් කැමති නම් කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්ව විතක්ක විචාර සහිත ප්‍රීතිය හා සුවය ඇති ප්‍රථම ධානයේට පැමිණලා වාසය කරන්න මේ ආනාපාන සති සමාධියම වඩන්නේ කියලා කියනවා. විතක්ක විචාර දෙකේ සංසිඳීමෙන් ආධ්‍යාත්මයේ පැහැදීම ඇති සිත එකඟ බව ඇති විතක්ක විචාර නැති සමාධිය නිසා හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන ධානය ලබන්න කැමති නම් මේ ආනාපාන සතිය වඩන්නේ කියලා කියනවා. විදිහටම තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය ලබන්න කැමති නම් මේ ආනාපාන සති සමාධියම වඩන්න කියලා කියන එක. يعني ආනාපාන සති සමාධිය වැඩි වීමෙන් මේ ධ්‍යාන හතර සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට රූප සංඥා පටිඝ සංඥා ඉක්මවන ලබන ආකාසානං ඡායතනේට පත් වෙන්න කැමති නම් විඤ්ඤාණං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේවසඤ්ඤා නාසඤ්ඤායතනේ ලබන්න කැමති නම් මේ ආනාපාන සති සමාධියම වඩන්නේ කියලා කියනවා. ඊළඟට සංඥා වේදිත නිරෝධේ නිරෝධ සමාපත්තිය ලබන්න කැමති නම් ආනාපාන සති සමාධිය වඩන්නේ කියලා කියනවා. එතකොට දැන් කොහොමද ආනාපාන සතිය ලැබෙන භාවනා වැඩිමෙන් අරූපාවචර සමාපatti ලැබෙන්නේ? ආනාපාන සතිය වැඩිමෙන් රූපාවචර සමාපatti ධ්‍යාන හතර ලබන්න පුළුවන්. අරූපාවචර සමාපatti ලැබෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ආනාපාන සතියෙන් කෙලින්ම අරූපාවචර සමාපatti ලබන්න බෑ. ආනාපාන සතියෙන් චතුර්ථ ධ්‍යානයේ දක්වා රූපාවචර සමාධියෙන් දියුණු කරගෙන ඊට පස්සේ පහසුවෙන් කසිනේකට පෙරලාගෙන ඊට පස්සේ වුණ අරූපාවචර සමාපatti ලබා ගන්න. ඉතින් ආනාපාන සතියෙන් රූපාවචර ධ්‍යාන හතර ලබාගත් යෝගාවචරයාට පහසුවෙන් කසිනයක් පාදක කරගෙන අරූපාවචර සමාපatti හතරත් ලබාගෙන නිරෝධ සමාපත්තියටපත් වෙන්න පුළුවන් නිසා තමයි එහෙම වදාලේ. නැතුව කෙනෙක්ම ආනාපාන සතියෙන් අරූපාවචර සමාපatti ලැබෙනවා නුයි. ඉතින් යම් භික්ෂුවක් කැමති නම් රූපාවචර ධ්‍යාන අරූපාවචර සමාපatti නිරෝධ සමාපatti ලබන්න මේ ආනාපාන සති සමාධිය හොඳට වඩන්නේ කියන එකෙන් මාර්ගය සැලකෙන නිසා. කරගන්න එවන් ආනාපාන සති සමාධි භාවනා අනිසංසෝ ඒසෝ අරිද්ධාදිකෝ පබ්බේදෝ සම්භාකාරේන භාවිතේ ආනාපාන සති සමාධින් සබ්බමේතං යෝගිනෝ නික්ඛද්දති ආනිසංස දසනත්ථං උත්තං. එතකොට ආනාපාන සති වැඩිමෙන් අර උතුරු ආනිසංස ලබන්න පහසු වෙන නිසා තමයි එහෙම සඳහන් කළේ. ඒවම් භාවිතේතෝ භික්ඛවේ ආනාපාන සති සමාධියෙහි ඒවම් බහුලීකතේ සුඛංචේ වේදනං වේදියේ වේදේති සා අනිච්ඡාති පජානාති අනඥෝසිතාති පජානාති අනබිනන්දිතාති පජානාති. ඉතින් ආනාපාන සතිය මේ විදිහට හොඳාකාරව වැඩිමෙන් බහුල කිරීමෙන් යම් සැප වේදනාවක් විඳිනකොට ඒ සැප වේදනාවත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න පහසු වෙනවා. ඒක බැස ගන්න නැතුව, ඒක ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. ආනාපාන සති සමාධිය හොඳට වඩලා තියෙනවා නම් යම්කිසි දුක් වේදනාවක් ඇති වෙනකොටත් ඒක අනිත්‍යයි කියලා දැනගන්න පුළුවන්. ඒක බැස ගන්න නැතුව, ඒක ඇලෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන්. මධ්‍යස්ථ වේදනාවක් වෙනකොටත් ඒ වේදනාව අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒක බැස ගන්න නැතුව, ඒක ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අතින් අන්න ඒ ආනිසංසත් ලබන්න පුළුවන්. මේ ආනාපාන සතියේ භාවිත බහුල කර කිරීම. ඊළඟට මේ ඒ ආනාපාන සතියෙන් සමථ විදර්ශනා හොඳට දියුණු කරගෙන මාර්ගඵල ලබා ගත්තා වූ රහතන් වහන්සේ යම් සැප වේදනාවක් විඳිනවා නම් ඒ සැප වේදනාවෙන් මිදිලයි සැප වේදනාව ඇති වෙන්නේ. කියන්නේ සැප වේදනාව අල්ලගෙන එහි බැසගෙන බැඳී ගිහින් ඒක විඳිනව නොවේ. දුක් වේදනාවක් විඳිනකොටත් ඒ දුක් වේදනාව අල්ලගන්න නැතුව ඒ විදිහ තමයි ඒ දුක් වේදනාව විඳින්නේ. මධ්‍යස්ථ වේදනාවක් විඳිනකොටත් ඒ මධ්‍යස්ථ වේදනාව අල්ලගන්න නැතුව, බැඳීමක් නැතුව තමයි ඒක විඳින්නේ. දැන් කෙලෙස් සහිත පුද්ගලයෙක් නම් යම් සැප වේදනාවක් විඳිනකොට නුවණින් තොරව කල්පනා කළොත් ඒ සැප වේදනාව නිහැලෙනවා. දුක් වේදනාවක් විඳිනකොට නුවණින් තොරව ඒ දුක් වේදනාවෙන්ද දුකින්ද වේදනාවෙහි ගැටෙනවා. ඒ විදිහටම නුවණින් තොරව මධ්‍යස්ථ වේදනාවක් විඳිනකොට ඒක මුලා වෙනවා. නමුත් රහතන් වහන්සේ සැප වේදනාව යැලෙන්නේත් නැහැ, දුක් වේදනාව ගැටෙන්නේත් නැහැ, මධ්‍යස්ථ වේදනාවේ මුලා වෙන්නේත් නැහැ. ඉතින් අන්න ඒ ආනිසංසය ලබා ගන්න පුළුවන් මේ ආනාපාන සති සමාධිය හොඳ ආකාරව වැඩිවීමෙන්, බහුල කිරීමෙන් කියලා වදාළා. යන්නේ විදිහට ආනාපාන සතිය හොඳට වඩලා අරහත් වෙච්ච රහතන් වහන්සේ දන්නවා යම් කිසි විඳීමක් විඳිනවා නම් ඒක කය කෙලවර කොට ඇතිව තමයි විඳින්නේ. නැත්තම් ජීවිතයේ කෙලවර කොට ඇතිව තමයි විඳින්නේ. තමන් වහන්සේට ඉතින් අරහත් වූ බැවින් කය විඳීමෙන් පස්සේ මේ සියලුම විඳීම් ඒ ජීවිතේම අවසන් වෙලා යනවා කියලා රහතන් වහන්සේ දන්නේ. හරියට කොහොමද කියනවා නම් තෙලුයි පහන් වැටියයි නිසා පහන් දැල්ල දැල්වෙනවානේ. එතකොට ඒ පහන් දැල්වේ පහන් දැල්ල පවතින්නේ තෙලුයි වැටියයි දෙක නිසා. යම් දවසක යම් වෙලාවක තෙලුයි වැටියයි අවසන් වෙච්චාම ඊට පස්සේ පහන් දැල්ල දැල්වෙන්න හේතුවක් නැති නිසා එහෙමම නිවි යනවා. මේ වගේ තමයි රහතන් වහන්සේගේ ජීවිතයත්. ඉතින් ආනාපාන සති භාවනාව පාදක කරගෙන අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ නමක් නම් සතුමන් වහන්සේ ඒ ජීවිතයේ සියලු විඳීම් නොඇලී විඳිමි. ජීවිතයේ කෙලවර කොට ඇති වේදනා ජීවිතයේ කෙලවර කොට ඇති බව දැනගෙන ඊළඟට ඒවැයි නොඇලී මේ ජීවිතයේම සියලු විඳීම් ගේ අවසන් වීම දකින. අන්න ඒකයි ඒ දීප සූත්‍රයෙන් පැහැදිලි කළේ මේ ආනාපාන සති සමාධිය වැඩීමෙන් මෙන්න මේ කියන ආනිසංස ධර්මත් තවදුරට ලබන්න පුළුවන් බව භාගතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට සඳහන් වෙනවා අසුභ සූත්‍රය නමින් දේශනාව. බුදුරජාණන් වහන්සේ වෛශාලී මහාවනේ කෝටාගාර ශාලාවේ වැඩ සිටින කාලෙකදී භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ ආකාරයේ නසුභ භාවනා වැඩීම ගැන කියා දෙනවා. මේ ශරීරය ගැන පිළිසුල්ල නිස්සාර භාවය ගැන කියා දෙනවා. අසුභ භාවනා වැඩීමේ ආනිසංස නිරන්තරයෙන් වර්ණනා කරනවා. ඉතින් එහෙම වර්ණනා කරලා භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ අඩමසක් විවේකයෙන් වැඩින්න කැමැති. ඒ නිසා භාගතුන් වහන්සේට පිණ්ඩපාතයේ ගියන භික්ෂුවක් හැර වෙන කිසිම කෙනෙක් තථාගතයන් වහන්සේව ඒ කාලය තුල හමු වෙන්න නොපැමිණිය යුතුයි කියලා භාගතුන් වහන්සේ නියමයක් කළා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඊට එකඟ වුණා. ඒකෙන්ද අර පිණ්ඩපාතේ අරගෙන යන භික්ෂුව හැර වෙනත් කෙනෙක් බුදුරජාණන් වහන්සේව ඒ කාලේ හමු වෙන්න යන්නේ නැහැ. භාගතුන් වහන්සේ එළවකට වෙලා විවේකීව වාසය කරනවා. ඒ කාලේ මේ සංවේගජනක සිද්ධියක් වුණා. මොකද දැන් අර භාගතුන් වහන්සේ අඩමසක් විවේකයෙන් ඉඳ ඉස්සෙල්ලා භික්ෂුන් වහන්සේලාට නොයෙක් විදිහට මේ අසුභ භාවනාව ගැන කියා දුන්නනේ, අසුභ භාවනාව ගැන වර්ණනා කළානේ. අතින් භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ අර අඩමසක් විවේකීව හිටපු කාලය තුළ නොයෙක් විදිහට මේ අසුභ භාවනාව වඩන්න පටන් ගත්තා. වඩන්න පටන් අරගෙන ටික තුරක් භාවනා කරගෙන යනකොට මේ භික්ෂුන් වහන්සේලාට තමන්ගේ ශරීරය ඉතාම පිළිකුල් වශයෙන් වැටහෙන්න පටන් ගත්තා. මේ වගේ මේ පිළිකුල් ශරීරයක් දරාගෙන තවදුරටත් මොනවට ජීවත් වෙනවද කියලා සමහර කෙනෙක් ජීවිතේ නැති කරගන්න පටන් ගත්තා. ඇත්තෙන් ඒක කොච්චර දුරට ගියාද කියනවා නම්, ඇතැම් දවස්වලට භික්ෂුවක් දෙනවා, සමහර දවස්වලට භික්ෂුන් වහන්සේලා 19ක් 29ක් ඇතැම් දවස්වලට 39ක් පවා තමන්ගේ ජීවිත නැති කරගත්තා. අතින් දැන් මෙන්න මේ කාරණේ ගැන අටකතාවේ විස්තර කරනවා. මොකද මේ භික්ෂුන් වහන්සේලා අසුභ භාවනා වඩලා පිළිකුල් භාවනා වඩලා මේ විදිහට මේ තමන්ගේ ජීවිත නැති කරගන්නේ දුන්නේ. මොකද භාගතුන් වහන්සේ වහේ පිළිකුල් භාවනා වඩන්න කියලා දීලා තියෙන්නේ සඳහා නෙවෙයිනේ නේ. එහෙනම් මේ පිළිකුල් භාවනා වැඩිමින් මේ විදිහට මේ ජීවිත හානියක් වුණේ භික්ෂුන් වහන්සේලා විපදලා. ඒකට හේතුවක් කාරණයක් තිබුණා. ඒක ගැන විස්තර කරන අටකතාවෙදී මේ භාග්‍යතුන් වහන්සේ මේ අවදීදී විශාලා මහනුවර ආශ්‍රය කරගෙන සිටියේ. දැන් මේ වෛශාල විශාලා කියන නම යෙදුනේ යම් හේතුවක් නිසා. මොකද මේ නගරය තුන් සැරයක්ම නගර ප්‍රාකාරය විශාල කිරීමෙන් විශාල බවට පමුණවා තිබෙන නිසා තමයි විශාලය කියලා මේ නගරය හැඳින්වෙන්න හේතු වුණේ. ඒ වගේම මේ නගරය බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච කාලේ සියලු ආකාරයෙන් විපුල බවට පත් වෙලා මහා සමෘද්ධිමත් නගරයක් තිබුණා. මේ නගරය ඇසුරු කරගත්තු මහා වනේ කූටාගාර ශාලාව කියන විහාරය තමයි භාගතුන් වහන්සේ ඒ කාලේ වැඩ වුණේ. අනිත්‍යක මේ වනය මේ ස්වභාවිකව හටගත් එකක් මිසක් කවුරුවත් හිටවපු ගැලයක් එහෙම නොවේ කියලා සඳහන් වෙනවා. විශාල වනයක් නිසා මහා වනේ කියලා සඳහන් කරනවා. ඒ මහාවණී තිබුණා කූටාගාර ශාලාව නමින් බුදුරජාණන් වහන්සේ පූජා කරන ලද විහාරයක්. ඒ විහාරය තමයි වැඩවුණේ. අතින් භාගතුන් වහන්සේ මොකද මේ භික්ෂුන් වහන්සේලාට නොඑක ආකාරයෙන් අසුභ භාවනාව ගැන කියා දුන්නේ කියලාත් සඳහන් වෙනවා. භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දීලා තියෙනවා. එක විමස්මින් භ්‍යාවමත්තේ කලෙබරේ සබ්බාධරේනපි විචිනන්තෝ න කෝචිකින්චි මුත්තං වා මණින් වා වේලුරියං වා අගරුං වා චන්දනං වා කුංකුමං වා කපුරං වා වාසුචුන්නාදී වා අනුමත්තාම්පි සුචි භාවං පස්සති. මහණෙනි මේ ශරීරයේ හැම තැනම මොනවා කරලා සෙව්වත් මේ ශාරීරික කිසියම් තැනක මුතු මැණික් වෛරෝඩි අගින් කපුරු චන්දන කුංකුම ආදී මේ කිසියම් දෙයක් අඳුම තරමින් අනුමාත්‍රයක පිරිසිදු බවක් දකින්න ලැබෙන්නේ මේ ශාරීරියේ පුරාම මේ විදිහේ අපිරිසිදු දෙතිස් කුණුපයන් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම පරම දුර්ගන්ධ ජීගුච්ඡ මාස්සරික දස්සන කේස නකලෝම ආදී নানা ප්‍රකාරම් අසුචි මේවා පස්සේ මේ ශාරීරියේ දිහා නුවණින් බලන්න ගියොත් එහෙම දකින්න ලැබෙන්නේ මොනවද? තාමත්ම දුර්ගන්ධ පිළිකුල් කටයුතු ඒ වගේම මේ පිළිකුල් බව ඇති කරන දර්ශන කෙස් ලොම් නිය දර්ශන මස්නාරාදී අපිරිසිදු කුණප කොටස්මයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ ශාරීරිය පිළිබඳ ඇල්මක් හෝ කැමැත්තක් හෝ රාගයක් හෝ ඇති කරගන්න නරකයි. ඉතින් මේ උත්තමංගයේ කියන හිසේ හටගන්නා කෙස් පවා අසුභ භාවනාව වඩන කෙනාට ඉතාම පිළිකුල් වශයෙන්ම වැටහෙනවා. ඒවත් මේ හිතේ හිසේ හටගත්ත කෙස් ආදිය පවා බොහොම අසුභයි පිළිකුලයි. ඉතින් මේ සියලුම කුණප කොටස් වර්ණයෙන් සටහනෙන් ගන්ධයෙන් මේ පිළිකුල්මයි කියලා ඔය විදිහට ළඟට ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිටි තැන් ආදී වශයෙන් කියන මේ පස් ආකාරයෙන්ම පිළිකුලයි. ඒ කියන්නේ ශරීරයේ තියෙන කෙස් ආදී කුණප කොටස් වර්ණයෙන් ගත්තත් පිළිකුලයි. සටහනෙන් හැඩෙන් ගත්තත් පිළිකුලයි. ඒ ගන්ධය ගත්තත් පිළිකුලයි. ආශ්‍රිත වටේ තියෙන කුණප කොටස් ගත්තත් පිළිකුලයි. ඊළඟට පිළිටි තැන් වශයෙන්ත් පිළිකුලයි. උදාහරණයක් හැටියට කියන්නේ දැන් මේ සිරස හිසේ හටගෙන තියෙන කෙස් ගත්තාම මේ කුණප කොටස් අවශේෂ කුණප කොටස් 31 මතනේ මේ කෙස් හටගෙන තියෙන්නේ. ඉතින් ඒක හරියට කියනවා නම් මේ සුහොණක හටගත්ත තනකොළ වගේ නැත්නම් කානුවක හටගත්ත පලා වගේ. මේ කානුවක හටගත්ත පලා වර්ග ගන්න මිනිස්සු කැමති නැහැ. මොකද කුණ කානුවක හටගෙන තියෙන්නේ. සාන්නේ වගේ තමයි මේ ශරීරයේ හටගෙන තියෙන කෙස් අවශේෂ කුණප කොටස් 31 මත හටගෙන තියෙන නිසා මේ කෙසුත් පිළිකුල. ඉතින් අන්න ඒ වගේ අවශේෂ කුණප කොටස් හැම එකක්ම වර්ණයෙන් සටහනෙන් ගන්ධයෙන් ආශිත කුණපයන්ගෙන් පිළිදි තැන් වශයෙන් පිළිකුලයි. ඉතින් දැන් ඔන්න ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ මේ ශරීරයේ දෙන එක් එක් කොටසක් වර්ණයෙන් සටහනෙන් ඊළඟට ගන්ධයෙන් ආශ්‍රිත පුණපයන්ගෙන් පිහිට තැන් වශයෙන් පිළිකුල් හැටියට වදාරලා තියෙනවානේ. මෙන්න මේ ආකාරයට නොයෙක් විදිහට භික්ෂුන් වහන්සේලාට අසුභ භාවනාව ගැන දේශනා කළා. එහෙමත් නැත්නම් අර දස අසුභ තියෙනවානේ. ඉදිමුණු මල සිරුර, ඊළඟට නිල් වෙච්ච මල සිරුර, පණුවන් ගැවසී ගත්ත මල සිරුර, අන්න ඒ අනාදී වශයෙන් හෝ භාගතුන් වහන්සේ මේ අසුභ කතාවන් දේශනා කරලා තියෙනවා. තවදුරටත් ආනිසංස පැත්ත ගැන කියනවා නම් කියන්න තියෙන්නේ පිළිකුල් භාවනා වශයෙන් හෝ දස අසුභයන්ගේ වශයෙන් හෝ අසුභ භාවනාව වඩන භික්ෂුවට අංග පහක් දුරු වෙලා ගිය අංග පහකින් යුක්ත ත්‍රිවිධ කල්යාණයෙන් දස ලක්ෂණයෙන් යුක්ත වෙන ප්‍රථම ධ්‍යානය ලබන්න පුළුවන්නේ. අතින් මේ ප්‍රථම ධ්‍යානයේ පාදක කරගෙන විදර්ශනා වඩලා අරහත්වයට පත් වෙන්නත් පුළුවන් කියලා ඔන්නෝම භාගතුන් වහන්සේ මේ පිළිකුල් භාවනාව ගැන ආනිස පිළිකුල් භාවනාව වඩන්න ඕන හැටි, ඒ ඊළඟට මේ පිළිකුල් භාවනාවෙන් ලැබෙන ආනිසංස මෙන්න මේවා පැහැදිලි කරලා දීලා තමයි අඩමසක් විවේකීව ඉන්න කැමති කියලා තමන් වහන්සේ විවේකීව වාසය කරන්න යන බව භික්ෂුන් වහන්සේලාට දැනුම් දීලා තවදුරටත් කිසි භික්ෂුවක් භාගතුන් වහන්සේව දකින්න එන්න මේ සුදුසු නැහැ, පිට පාතේ අරගෙන ඉන්න එක භික්ෂුවක් හැරෙන්නේ කියලා විශේෂ නියමයකුත් කළා. ඉතින් එහෙම කළේ ඇයි කියලා අට කතාවෙහි විස්තර කරනවා. පස්මාපණේව මහ භාගතුන් වහන්සේ ඇයි මේ භික්ෂුන් වහන්සේලාගෙන් වෙන්ව අඩ මසක් ඉන්න තීරණය කළේ, වෙනත් කිසි කෙනෙකුට භාගතුන් වහන්සේව හම් වෙන්න එපයි කියලා නියමයක් කළේ මේ පිට පාතේ ගියන භික්ෂුවකට හැරෙන්නේ? මොකද භාගතුන් වහන්සේ දන්නවා ඒ කාලය තුළ ඒ අඩමස තුළ මේ භික්ෂුන් වහන්සේලාගේ මරණය සිද්ධ වෙනවා. මොකද එහෙම වෙන්න හේතුව මේ දැන් අර අසුභ භාවනාව වඩලා සීති විහානි කරගත්ත භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ. ඒ භික්ෂුන් වහන්සේලා පෙර ජීවිතේ කරගන්නා ලද අකුසල කර්මයක් තිබුණා. 500ක් පමණ පිරිසක් ඒ අය පෙර ජීවිතවලදී දඩයක්කාරයන් හැටියට මේ විදිහේ දඬුම ගුරු අරගෙන ඊළඟට ඔය උගුල්ලට වන උපකරණ අරගෙන ඒගොල්ල කැලෑවලට ගිහිල්ලා සතුන් මරාගෙන මුවන් ආදී සතුන් මරාගෙන පක්ෂී මරාගෙන ඔය විදිහට බොහෝ කාලයක් තිස්සේ ප්‍රාණඝාතය කරමින් ජීවත් වුණා. අතින් ඒ අය බොහෝ කාලයක් තිස්සේ මේ ප්‍රාණඝාත කුසල කර්ම කරලා මරණින් මත්තේ නිරේ ගිහින් උපන්නා කලින් ජීවිතවලදී. ඊට පස්සේ මොකද වුනේ? නිරේ යම්සි කාලයක් දුක් විඳලා පෙර කරලා තිබෙච්ච යම්කිසි කුසල කර්මයකින් නැවත මනුෂ්‍ය ලෝකේ උපන්නා. මනුෂ්‍ය ලෝකේ ඉපදිලා මේ අය කල්යාණ මිත්‍ර ඇසුරාදී හේතු නිසා භාගතුන් වහන්සේ වෙත ඇවිල්ලා පැවිදි වුණා. භාගතුන් වහන්සේගෙන් පැවිද්දත් උපසම්පදාවත් ලබාගත් අර කලින් ජීවිතවල සතුන් මැරූ පිරිස තමයි අර නිරේ ගිහින් දුක් විඳලා ඇවිල්ලා පෙර කරන ලද කුසල කර්මයක් හේතුවෙන් මනුෂ්‍යාත්ම භාව ලබාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මහාන වුණේ. ඒ වුණත් අර ඒගොල්ලෝ කලින් ජීවිතවලදී බොහෝ කාලයක් තිස්සේ සතුන් මරාගෙන ඉඳීමේ අකුසල කර්මය විපාක දෙන බව භාගතුන් වහන්සේ දන්නවා. ඒකෙන් තමයි භාගතුන් වහන්සේ ඒ විසුන් වහන්සේලාට අර පුරාණ කර්මයේ විපාක දෙන්න යන කාලයේදී මේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්නේ නැතුව හුදකලා වාසය කරන්න තීරණය කරගත්තේ කියලා අට කතාවෙහි සඳහන් කරනවා. ඒසන්තත මූලා කුසල කාමතෝ විපාක විපාක අපරාපර චේතනා තස්මින් අඩමා සම්භාන්තරේ අතුපක්කමේනච පරූපක්කමේනච ජීවිතෝපච්ඡේදාය ඕකාසමකාසී. එතකොට අර කලින් කරගත් අකුසල කර්මය හරියටම ඒ අඩමාසය තුළ මේ භික්ෂුන් වහන්සේලාට විපාක දෙනවා. ඉතින් එක්කෝ තමන්ම තමන්ගේ ජීවිතේ නැති කර ගන්නවා, එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ව එයාගේ ජීවිත නැති කරනවා. කියන්න බලන්න, එතකොට දැන් මේ සියදිවේ හානි කරගන්නත් හේතුවක් පේනෝනේ. පෙර ජීවිතවල ප්‍රාණඝාතාදී අකුසල කර්ම කරලා තිබුණොත් මේ ජීවිතේ බොහොම පහසුවෙන් සියදිවේ හානි කරගන්න හිත නැමෙන්න පුළුවන් අකුසල විපාකයක් හැටියට. එහෙමත් නැත්නම් තවත් කෙනෙක්ව ඒ කෙනාගේ ජීවිතේ නැති කරලා දාන්න පුළුවන්. ඇත්තේ භාගතුන් වහන්සේ මේක දැක්ක කල්ලාද? භාගතුන් වහන්සේට මේ විදිහේ විපාක වළක්වන්න බෑනේ. භාගතුන් වහන්සේ දස බලධාරී වුණත් අතින් මේ ඒකාන්තයෙන් විපාක දෙන්න තියෙන කර්ම විපාක භාගතුන් වහන්සේටවත් නවත්වන්න බෑ. ඒක නිසා භාගතුන් වහන්සේට උපායක් කල්පනා කළා. දැන් මේ භික්ෂුන් වහන්සේලා අතර සමහර කෙනෙක් ඉන්නවා පෘථග්ජනයි, සමහර කෙනෙක් සෝතාපන්න සකදාගාමි අනාගාමි රහතන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් ඒ රහතන් වහන්සේලා නම් නැවත ප්‍රතිසන්දියක් නැහැනේ. ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි ආදී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවානේ. නමුත් අර පෘථග්ජන භික්ෂූන් වහන්සේලාගේ ගතිය අනියතයි. ඒ ඇති සුගතියට යන්නත් පුළුවන්, දුගතියට යන්නත් පුළුවන්. ඉතින් භාගතුන් වහන්සේ කල්පනා කළා මේ පෘථග්ජන පිරිස ගැන හිතලා මේ අය තමන්ගේ ජීවිතය ගැන ඇල්මෙන් මරණයට පත්වනොත් සුගතියට යන්න අපහසු වෙනවා. තමන්ගේ ජීවිතයට තියෙන ඇල්ම නිසා, මරණ බය නිසා සුගතියට යන්න අමාරු වෙනවා. ඒ නිසා මේ පිරිස පිළිකුල් භාවනාව, අසුභ භාවනාව වඩලා තමන්ගේ ශරීරයට ජීවිතයට තියෙන ආශාව තුනී කරගෙන මරණයට පත්වනොත් එයාට සුගතිගාමී වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි භාගතුන් වහන්සේ ඒ කාලෙදි විශේෂයෙන් මේ අසුභ භාවනාව, පිළිකුල් භාවනාව ගැන කරුණු කියා දුන්නේ, ආනිසංස ප්‍රකාශ කළේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ තමයි අර භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම අසුභ භාවනාව වඩන්න පටන් ගත්තේ. ඉතින් අසුභ භාවනාව වඩාගෙන යනකොට කර්ම විපාකයේ පැමිණීම අනුව භික්ෂුන් වහන්සේලාටම තමන්ගේ ශරීරයේ තවදුරටත් පවත්වා ගන්න උවමනා නැ මේ වගේ පිළිකුල් ශරීරයක් දරාගෙන ඉන්නේ මොකටද කියලා ජීවිතේ නැති කරගන්න හිතුණා. ජීවිතේ නැති කරගන්න හිතුනේ අර පිළිකුල් භාවනාව නිසා නෙවෙයි, මොකක් නිසාද? අන්න පූර්ව කර්ම විපාකය නිසා. තේරුණා? එතකොට භාගතුන් වහන්සේ අර පූර්ව කර්ම විපාකය නිසා තමන්ගේ ජීවිතේ නැති කරගන්නා භික්ෂූන්ට, විශේෂයෙන් පෘථග්ජන භික්ෂූන්ට ඒ දුගතියට යන්න වෙයි කියලා, දුගතියට යන්න නැතුව සුගතියට යන්න මාර්ගය සලස්සා දෙමින් තමයි අසුභ භාවනාව වදාළේ. ඒක නිසා අර භික්ෂුන් වහන්සේලා, විශේෂයෙන් පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අසුභ භාවනාව වඩලා තමන් ශරීර පිළිබඳ ඇලුම් නොකර මේ ඉතින් භාවනා කිරීමේ කුසලයක් තියෙනවානේ. තමන්ගේ ජීවිත හානි කරගෙන මරණින් මත්තේ සුගතිගාමි වුණා කියලා සඳහන් වෙනවා. යම් එකයි සඳහන් කළේ අන්දනේ සංචංගර චන්දරාග පහාවනාය අසුභ කතං කතේමි තං සුත්වා අත්භාවේ වීක්ත චන්දරාගතා ගතිවිසෝධනං කත්තා සග්ගේ පටිසන්ධි ගන්හිස්සන්ති. එංගන්න තමන්ගේ ශරීරය ගැන තියෙන චන්දරාගය දුරු කරාම එයාට සුගතියේ ප්‍රතිසන්ධිය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අතින් අන්න එතකොට තථාගතයන් වහන්සේ වෙත පැවිදි වීමේ පැවිදි වෙච්ච එක නිර්ර්ථක වෙන්නේ නැහැ. නැත්තම් අර මේ ස්වාමීන් වහන්සේලාගේ කර්ම විපාකය අනුව ඇතැම් කෙනෙක් දුගතියට යන්නත් ඉඩ තිබුණා පෘථග්ජනාය. අතින් භාගතුන් වහන්සේ මේක සිද්ධ කළේ භවනාවක් කියා දෙන අදහසින් මිසක් මේ ඇයට මේ මරණයට පාර හදන්න නම් නෙමෙයි කියලා විශේෂයෙන් සඳහන් කරනවා. මේ අය කොහොම කරත් ඒ සතිය දෙක තුන මරණයටපත් වෙනවා. මේ භවනාව ප්‍රගුණ කරලා ජීවිතය ගැන ආශාව අතහැරන මරණයටපත් වීමෙන් සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ නිසා භාගතුන් වහන්සේ භවනාවක් කියා දෙන අදහසින් පමණයි පිළිකුල් භවනාව කියා දුන්නේ කියන එකත් සඳහන් කරනවා. ඒ කාලය තුළ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර හිටියොත් එහෙම භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවානේ, අද එක්කෙනෙක් ජීවිතේ නැති කරගත්තා, දෙන්නෙක් නැති කරගත්තා, නැත්තම් දහම් දෙනෙක් අද අභාව ප්‍රාප්ත වුණා, 29ක් අපවත් වුණා යනාදි වශයෙන් කියලා. ඉතින් දැන් මේක තථාගතයන් වහන්සේට මේ ශ්‍රවණය කිරීමෙන් කිසි තේරුමක් නැහැ, තේරුමක් නැහැ කියන්නේ මේ කර්ම විපාකයේ භාගතුන් වහන්සේටවත් වෙන කෙනෙකුටවත් වළක්වන්න පුළුවන් කර්ම විපාකයක් නෙමෙයි. ඉතින් අහලා භාගතුන් වහන්සේට ඒ වෙනුවෙන් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ කර්ම විපාකය ගැන භාගතුන් වහන්සේට ඒ කාලය තුළ නොඅසා ඉඳීම සඳහාත්, ඒ වගේම මේ මොකද කියන්නේ අනිතීර්ථකයන්ගෙන් පැමිණිය හැකි උපවාදාදීන් විඳීම සඳහාත් භාගතුන් වහන්සේ හුදකලා වාසය කළා. ඉතින් දැන් භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර හිටියා නම් මොකද කියන්නේ අන්‍ය තීර්ථකයෝ භාගතුන් වහන්සේට නොඑක් විදිහෙන් අගුණ කියන්න පුළුවන්, චෝදනා කරන්න පුළුවන්. ඉතින් මේ භාගතුන් වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියනවා, සර්වඥයි කියලා කියනවා. ඉතින් තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ වුණෝන්ගේ ජීවිත නැති කර ගන්න කොටත් ඒක වළක්වන්න පුළුවන් කමක් තිබුණ නැහැ, ඔහේ බලාගෙන හිටිය කියලා. ඒ හින්දා ඉතින් එහෙම දෙයක් වළක්වන්න බැරි වුණා නම් වෙන මොනවද උන්වහන්සේට කරන්න පුළුවන් වෙන්නේ කියලා එහෙම දොස් කියන්න පුළුවන්. ඒක නිසාත් භාග්‍යතුන් වහන්සේ ඒ සති දෙක තුළ භික්ෂුන් අතරින් නැතුව විවේකීව හිටියා කියලා සමහර කෙනෙක් කියනවා. මේ කාරණේ මුල් කාරණේම තමයි කියනවා නිවැරදි. කියන්නේ භාගතුන් වහන්සේට මේ විපාක වාරයේ වළක්වන්න බෑ. ඒක නිසා භාගතුන් වහන්සේ මේ ඒ සති දෙක විවේකීව හිටියා භික්ෂුන්ට හම් වෙන්න බැරි විදියට කියලා. පළමු කාරණේ තමයි නිවැරදි කියන්නේ. ඇත්තෙන් දැන් භාගතුන් වහන්සේ සති දෙකක් විවේකීව වැඩ ඉඳලා නැවත භික්ෂුන් වහන්සේලා අතරට පැමිණියා. පැමිණියයින් පස්සේ භාගතුන් වහන්සේට දැක ගන්න ලැබුණ දැන ඒ සති දෙක තුළ අර 500ක් දෙනා වහන්සේම අපවත් වෙලා තිබුණානේ භික්ෂුන් වහන්සේලාගේ ලොකු අඩුවක් භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ආනන්ද මොකද මේ භික්ෂුන් වහන්සේලා අඩු වෙලා මොකද මේ පිරිස තුනී වෙලා තියෙන්නේ කියලා ඉතින් ඒ ගමන ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ ස්වාමීනි භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා නොඑක ආකාරයෙන් මේ පිළිකුල් භාවනාව අසුභ භාවනාව කියා දුන්නානේ ඒ ගැන ගුණ වර්ණනා කළා ආනිසංස වදාලා ඉතින් මේ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ විසින් අසුභ භාවනාවේ ගුණ වර්ණනා කළා කියලා නිරන්තරයෙන් අසුභ භාවනාව වැඩුවය ඒ ඇයට මේ තමන්ගේ ශරීර දරාගෙන ඉන්න තවදුරටත් බැරි තත්වයක් ඇති වුණා පිළිකුල් වශයෙන් වැටහීම නිසා ඒ අය මේ තම තමන්ගේ ජීවිත නැති කරගත්ත සමහර දවස් වලට 19 29ත් 39ත් අපවත් වෙච්ච දවස් තිබුණායි කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුවෙත් මේ කර්ම විපාකය ගැන නොදන්නා නිසා මේ භික්ෂුන් වහන්සේලාට පිළිකුල් භාවනා වඩලා ශාරීරික අක්‍රිය වෙලා අපවත් වුණා කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කළ ඒ නිසා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අරහත් වෙන්න වෙනත් භාවනාවක් කියා දුන්නොත් හොඳයි කියලා. එන්න එන්න පිළිබල් භාවනාව වල ජීවිත නැති කර ගන්න කිව්වොත් එහෙම ඔක්කොටම හරියක් ප්‍රශ්නයක් වෙනවානේ. ඒකින් ද භාගතුන් වහන්සේ මේ භාවනාව නැතු වෙනත් භාවනාවක් කියා දුන්නොත් හොඳයි. මේ වගේ දෙයක් නැවත නොවීම සඳහා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කර හිටියා. ඒ ගමන භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ කාරණේ සම්බන්ධයෙන් මේ අට කතාවෙහි විස්තර කරනවා අතින් අර භික්ෂුන් වහන්සේලා ජීවිතේ නැති කරගත් එක ගැන කාරණයක් විස්තර කරනවා සතහාරකම් පරියේසන්තීති ජීවිතහරණ සත්තං පරියේසන්තින කේවලං චේතේ සත්තං පරියේසිත්වා අත්නාවත්තානං ජීවිතාවෝ රූපේන්ති මිගලං ලිකාම්පි සමනකෝත්තකම් කං උපසංගමිත්වා සාධනාවසෝ ජීවිතාවෝ රෝභේ හිති වදන්ති. අතින් ඒ අය අර මේ මිගලන්ඩික කියලා මිනිස්සෙක් හිටියා. එයාට කියලා තමයි ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිත නැති කරගත්තේ. එයාට කිව්වහම එයා මේ ගලනාලේ සිඳලා අර භික්ෂුන්ව ඝාතනය කළා. අතින් මේක කළේ ආර්යයන් වහන්සේලා එහෙම නොවේ. ඉතින් මේ ගැන සඳහන් කරන මොකද ආර්යයන් වහන්සේලා සෝවානාදී මගඵල ලැබුවතුමෝ තමන් ප්‍රාණඝාතයක් කරන්නේත් නැහැ අනික් කෙනෙක් ලව ප්‍රාණඝාතයක් කරවන්නේත් නැහැ මේ කනුමත කරන්නේත් නැහැනේ. මේ ජීවිත නැති කරගත්ත සියලු දෙනාම පෘථග්ජන පක්ෂීය අය. රහතන් වහන්සේලා හෝ මාර්ගඵල ලාභී උතුමන් වහන්සේලා නොවේ. පෘථග්ජන සිපිරිස තමයි තම තමන් විසින් ජීවිත නැති කරගෙන අනුන් ලවත් ජීවිත නැති කරවා ගත්තේ කියලා විශේෂයෙන් සඳහන් කරනවා. එතකොට ඒ ජීවිත නැති කරගෙන හෝ නැති කරවාගෙන අපවත් වෙච්ච සෑම දෙනාම පුතග්ජන පිරිසයි. ආර්යයන් වහන්සේලා හෝ රහතන් වහන්සේලා නොවේ. ඉතින් මෙන්න මේ විදිහට අර 500ක් භික්ෂුන් වහන්සේලා අපවත් වුණායින් පස්සේ භාගතුන් වහන්සේ විවේකයෙන් නැගී හිටලා මේ තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ ගැන විමසුවේ. භාගතුන් වහන්සේ මේ සියල්ල නොදැන විමසුවා නෙවෙයි. මේ සියල්ල භාගතුන් වහන්සේ කල්ැතුව දන්නවා. නමුත් මේක වළක්වන්න වෙන කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා භාගතුන් වහන්සේ මේක ගැන කලින් කිව්වේ නැහැ මොනවාක්වත්. නිශ්ශබ්දව තමන් වහන්සේ මේ කාරණේ දැනගෙන විවේකීව හිටියා. ඊපස්සේ විවේකයෙන් නැගී හිටලා ඇවිල්ලා මේ කතාව මතු කරන්න උමනා නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා මොකද මේ භික්ෂුන් වහන්සේලා තුනී වෙලා තියෙන්නේ පිරිස අඩු මොකදයි කියලා. අතින් ඒ ගැන සඳහන් කරන ආනන්ද ඊතෝ පුබ්බේ බහු බෙකු ඒකතෝ පဋාණං ආගච්ඡanti උද්දේශං පරිපුච්ඡං ගන්නාන්ති ඒක පජ්ජෝතෝ විආරාම උද්දිශ්‍යති කියන 500කට වැඩි පිරිසක් ඉන්නකොට තින් භික්ෂුන් වහන්සේලා ධර්මයේ ගණ ගන්න ප්‍රශ්න කරන්න ඒක උණු නම් වෙනකොට ඉතින් විශාල පිරිසක් මේ භික්ෂුන්ගෙන් මේ මුළු ආරාමයේම බැබලිමින් තිබුණා. ඉතින් මේ අඩමසක් යනකොට මොකද මේ පිරිස ගොඩාක්ම අඩු වෙලා තියෙන කියලා. ඉතින් 500ක් අඩු වෙච්චාම ලොකු අඩුවක් පේනවනේ. ඉතින් මොකද උනේ භික්ෂුන් වහන්සේලා වෙන විහාරවලට වැඩියද අනාදි වශයෙන් කියලා මේ ඇහුවේ කියනවා. යථායස්මානන්දෝ කම්ම විපාකේන තේසං ජීවිතක්ඛ්‍යාම් පත්තෙන් අසල්ලක්ඛෙන්තෝ අසුභ කම්මට්ඨානුයෝග පච්චයා පනසල්ලක්ඛෙන්තෝ තථාහි පන බන්තේ භගවා ආදීන් වත්වා භික්ඛුණං අරහත්ත පත්තිය අඤ්ඤං කම්මට්ඨානං යාචන්තෝ සාදු භගවාති ආදීවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේක කර්ම විපාකයක් බව නොදැන මේ අසුභ කර්මස්ථානයේ අසුභ භාවනාව වැඩීම නිසා මේ භික්ෂුන් වහන්සේලා පවත් වුණා කියලා දැනගෙන තමයි වෙනත් භාවනාවක් කියා දෙන්නේ කියලා ආරාධනා කළේ. තස්සත්ථෝ සාදු භන්තේ භගව අඤ්ඤං කාරණං ආචික්කතු යේන භික්ඛු සංඝෝ අරහත්තේ පතිට්ඨේය. මහා සමුද්දං ඕහරණ ඕහ ඕරෝහණ තිත්ථානීය අඤ්ඤානීක දසානුස්සති දසකසින චතු ධාතු වත්තාන ධර්ම විහාර අනාපාන සතිප්ප වේදානි බහූනි නිබ්බානාරෝහණානි කම්මට්ඨානි සම්ති තේසු භගව භික්ඛු සමස්සාසෙත්ව ආඤ්ඤතරං කම්මට්ඨානං ආජීක්කතෝති අදීපාය. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අදහස් කළේ ද මහා සමුද්‍රය කිව්වහම බහින්න තියෙන එක තැනක් නෙමෙයිනේ. මහා සමුද්‍රයට බහින්න බොහෝ තැන් තියෙනවනේ. අන්න ඒ වගේ භාගිතුන් වහන්සේ ඉතින් මේ නිවන් දකින්න අසුභ භාවනාවම විතරක් කියා දෙන්නේ නැතුව අරහත්ත්වයට පත් වෙන්න පහසු වෙන තවත් භාවනා තියෙනවනේ. අනුස්සති භාවනා 10, පසින 10, ධාතු මනසිකාරය, බ්‍රහ්ම විහාර, ආනාපාන සතිය ආදී අන්න ඒ වගේ වෙනත් භාවනාවක් පහසු භාවනාවක් කියා දෙන්නේ කියලයි ආරාධනා කළේ. ඉතින් මෙහෙම ආරාධනා කළ නිසා භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පදාල එනං ආනන්ද මේ වෛශාලි නුවර ආශ්‍රය කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාව උපස්ථාන ශාලාවට රැස් කරවන්නේ කියලා. මේ වෛශාලි ඇසුරු කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා කියලා කිව්වේ වෛශාලි නුවර හාත්පසේ ඉන්නවානේ ගව්වක් තරම් දුර, අඩයුදුනක් තරම් දුර විහාරවල ඉන්න භික්ෂුන් වහන්සේලා ඒ සියලු දෙනාම රැස් කරන්නේ කියලයි කිව්වේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කළේ? තමන් වහන්සේ ගිහින් පණිවිඩ කියන්න ඕනේ විහාරවලට තමන් වහන්සේම වැඩියා. අනිත් තැන් වලට තරුණ භික්ෂුන් වහන්සේලා පිටත් කරවලා ඉක්මනින්ම භික්ෂුන් වහන්සේලා රැස් කෙරෙව්වා. රැස් කරවලා බුදුරජාණන් වහන්සේට මතක් කළා සන්නිපතිතෝ භන්තේ භික්ඛු සංඝ ස්වාමීනි, දැන් භික්ෂුන් වහන්සේලා රැස් වුණා භාගතුන් වහන්සේට, දැන් සුදුසු කාලයයි කියලා භාගතුන් වහන්සේ අර උපස්ථාන ශාලාවට වැඩම කරලා පැනු වාසනේ වැඩ ඉඳලා මේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා වදාලා අයං භික්ඛෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුඛෝච විහාරෝ උපන්නේච පාපකී අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරධාපේති උපසමේති. මහණෙනි, මේ ආනාපාන සති භාවනා වැඩිමෙන් බහුල කිරීම බහුල කිරීම මේ ආනාපාන සති භාවනා වැඩිම බහුල කිරීම ශාන්තමෙන්ම ප්‍රණීත වූ භාවනාවක්. ඒ වගේම අමුතුවෙන් බාහිරෙන් ප්‍රණීත දෙයක් එකතු නොකළ යුතු ස්වභාවයෙන්ම මිහිරි වූ භාවනාවක්, සැප විහරණ ඇති භාවනාවක්, උපනුපන් ලාමක අකුසල ධර්මයන් දුරු කළ හැකි භාවනාවක් කියලා ආනාපාන සති භාවනාවෙහි ගුණ වර්ණනා කළා. ඒක ගැන අට කතාවෙහි විස්තර කරන අතකෝ භගව භික්ඛු ආමන්ත්‍රය. ඉතින් භාගිතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා වදාලා මේ දැන් කලින් කියා දීපු අසුභ භාවනාවට වෙනස් භාවනාවක් කියා දෙන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. මොකක්ද? ආනාපාන සති භාවනාවයි. ආනාපාන සති සමාධිය කියලා කියන්නේ ආනාපාන ආශ්වාස ප්‍රශ්වාස දෙක අරමුණු කරගත් සිහියෙන් යුක්ත සමාධිය කියන එකයි. ඉතින් මේක භාවිත කරනවායි කියලා කියන්නේ වර්ධනය කරනවා කියන එකයි. බහුල කරනවායි කියන්නේ නැවත නැවත කරනවායි කියන එකයි. එසේ ආනාපාන සති සමාධිය වැඩිමෙන් බහුල කිරීමෙන් ශාන්ත වූ ප්‍රණීත තත්වයක් ඇති වෙනවා කියන්නේ සන්තෝෂය ප්‍රණීතෝච කියලා. එතකොට එින් අදහස් කළේ මොකක්ද? අයං හි යථා සුභකම්මට්ඨානං කේවලං පටිවේද වශයෙන් සන්තංච පනීතංච ඕලාරිකාරම්මනත්තාච උපපත්තික්ඛනාරම්මනත්තාච ආරම්මන වශයෙන් නේව සන්තන්න පනීතං එවං කේනචි පරියායන අසන්තෝ අප්පනීතෝ අපිචකෝ ආරම්මන සන්තතායපි සන්තෝ නිබ්බුතෝ පටිවේද සංකාතාංග සන්තතායපි ආරම්මන අප්පනීතතායපි පනීතෝ අතිත්තකරෝච පනීතාය පනීතත්තාය පීති තේන උත්තං සන්තෝචය පනීතෝච කියලා කිව්වේ. දැන් පිළිකුල් භාවනාව සමුර්ධ වෙච්චාම ධ්‍යානයක් හෝ නැත්නම් ඒක සමාධියක් ඇති වෙච්චාම තමන්ට ඒ නිසා හිතේ ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වුණත් ඉතින් අර ආරම්මණයේ වශයෙන් ඉතින් මේ කෙස් ආදී පිළිකුල් බව සලකන එක ගොරෝසු ආරම්මණයක් නේ, ටිකක් රළු ආරම්මණයක් නේ. යන්නේ ඒකයි පිළිකුල් භාවනාව රළු කියලා කියන්නේ. මේ ශාන්ත ප්‍රණීත ආනාපාන සති භාවනාව තරම් ප්‍රණීත නොවන්නේ මෙන්න මේ කාරණේ. මොකද ඉතින් මේ ශරීරයේ තියෙන පිළිකුල් කොටස් අරමුණු කිරීම එක ටිකක් රළු ආරම්භණයක්. අසුභ භාවනාව අර අවබෝධයෙන් තමයි ඒක ශාන්ත ප්‍රණීත වෙන්නේ. නැත්නම් අරමුණු වශයෙන් ගත්තොත් අරමුණ ඕලාරිකයි, රළුයි. නමුත් මේ ආනාපාන සතිය එහෙම රළු ආකාර භාවනාවක් නොවේ. ආරම්මණයේ වාසයෙන් බොහොම ශාන්තයි ප්‍රණීතයි. අවබෝධ කිරීම වාසයෙන් මේක ශාන්තයි ප්‍රණීතයි. ඊළඟට ආනාපාන සතිය වඩන කෙනාට ඒකෙන් ලැබෙන සමාධියෙන් කියන්නේ ඒක දැන් ඇති කියලා තෘප්තියක් නැහැ. ඉතින් අතෘප්තිකර වශයෙන් මේක බොහොම ප්‍රණීත භාවනාවක් කියලා වර්ණනා කළා. අසේචන කෝච සුකෝච විහාරෝ කියලා කිව්වේ එත්තපන නාස සේචනන්ති අසේචනකෝ අනාසිත්තකෝ අබ්බෝක්ඛීනෝ පාටියේකෝ ආවේනිකෝ නත්ති එත්ත පරිකම්මංවා උපචාරේන වාසතාදී සමන්නාහාරතෝ ප්‍රභූති අත්තන ස්වභාවේන සන්තෝෂ පනීතෝ චාති අත්තේ කිවි. දැන් තේකෝපයක් ආදී රසකරන්ඩ සීනිය කාසු කරන්න. නමුත් එන් යමක් එකතු කරන්න ඕන. දැන් ව්‍යංජනයක් රසවත් කරන්න ලුණු ආදී අමුතුයෙන් එකතු කරන්න ඕන. බැහැරින් එකතු කරන්න ඕන. නැත්නම් ඒක රසවත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ සේචනක කියලා කිව්වේ ඒකට මොනවා හරි එකාසු කරන්න ඕන කියන එකයි. අසේචනක කියලා කියන්නේ එහෙම එකතු කළ යුතු යමක් නැහැ කියන එකයි. දැන් මී අඹ ගෙඩියක් වගේ ගත්තාම ඒක ස්වභාවයෙන්ම පැලිරහ. අමුතුයෙන් ඒකට ඒක ප්‍රණීත කරන්න අමුතුයෙන් දැමිය යුතු දෙයක් නැහැ. අන්න ඒ වගේ. ඉතින් ආනාපාන සති භාවනාවත් ස්වභාවයෙන්ම ප්‍රණීතයි. අමුතුවෙන් එකතු කළ යුතු දෙයක් නැක මිහිරි කරන්න ප්‍රණීත කරන්න. ඊළඟට ආනාපාන සති සමාධිය ඊට සමවාදින සමවාදින හැම මොහොතකම කායික වූත් මානසික වූත් සැපේ ලබා දෙනවා. අන්න ඒකයි සුඛෝච විහාරෝ සැප විහරණ ඇති භාවනාවක් කියලා කිව්වේ. ඊළඟට උප්පන්න උප්පන්නේ පාපකේද අකුසලේ ධම්මේ තානසෝ අන්තරධාපේති කියලා කිව්වේ. දැන් හිතේ නැගී හිටින අකුසල විතර්ක ලාභක කෙලෙස් තියෙනවානේ. අන්න ඒවා ඒ ආනාපාන සමාධියට සමවදින ෂණේහිම ඒවා සංසිඳී යනවා, දුර වෙලා යනවා. ඉතින් භාගතුන් වහන්සේ ඒ කාරණේ වැටහෙන්න උපමාවක් වදාළේ කොහොමද? මේ ගිම්හාන ඍතුවේ අන්තිම මාසයේ කියන්නේ තින් පෑවිල්ල අධික වීම නිසා හැම තැනම දුහුවිලි නැගෙනවා. ඉතින් මේ දුහුවිලි නැගෙන ගිම්හාන ඍතුවේ අන්තිම මාසයේ මහා නුකල් වැස්සක් වහිනවා. නුකල් වැස්සක් වැහලා හැම තැනම දෙමිච්චාම මොකද වෙන්නේ? අර මේ ඔක්කොම දුහුවිලි රජස්ටික නැති වෙලා යනවා. අර වර්ෂා නිසා. අන්න ඒ වගේ ආනාපාන සති භාවනාව වඩනවා නම් බහුල කරනවා නම් ඒක ස්වභාවයෙන්ම ශාන්තයි ප්‍රණීතයි. අමුතුවෙන් ඒක මිහිරි කරන්න එකතු කරන්න දෙයක් නැහැ. ඒ වගේම සැප විහරණ ඇති භාවනාවක් මොහොතින්ම ඒ අකුසල ධර්ම හිතේ හටගන්න අකුසල ධර්මත් නැති කරලා දානවා ආනාපාන සති සමාධියෙන් කියලා එහි ආනිශංස පැහැදිලි කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ ආනාපාන සතිය කොහොමද එහෙමනම් මේ මහත්ඵල මහානිශංස ලැබෙන විදිහට වඩන්නේ බහුල කරන්නේ කියලා අර කලින් අදාළ ආකාරයටම සෝලසාකාර ආනාපාන සතිය පැහැදිලි කළා. ඉතින් ඔන්න ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ මේ හැමතැනකදීම පැහැදිලි කරලා දුන්නේ ආනාපාන සති භාවනාව වැඩිම පිළිබඳ ආනිශංස පිළිබඳව. ඉතින් ඒක නිසා ආනාපාන සති භාවනාව වඩන පින්වතුන්ට ඉතින් මේ කියන ආනිශංස ධර්ම තමන්ගේ ශක්ති පමණින් ලබා ගන්න පුළුවන් වෙනවා මේ ආනාපාන සති භාවනාව නැවත නැවත වැඩිවීමෙන් බහුල කිරීමෙන්. ඒ නිසා තම තමන්ට ඒ සඳහා ශක්තිය තියෙන පින්වතුන් වඩ වඩා උනන්දු වෙලා මේ ආනාපාන සති භාවනාව හොඳ ආකාරව ප්‍රගුණ කර ගන්නට මහන්සි ගත යුතුයි. ඉතින් අපි මෙතෙක් කියලා ආනාපාන සති සංයුත්තේ සඳහන් වෙන සූත්‍ර දේශනා කිහිපයක් ශ්‍රවණය කරන්ට යෙදුනේ. ඉතින් ඒ නිසා ඒ අනුව අපි වඩ වඩා උනන්දු ඇති කර ගනිමු. අපටත් මේ කියන ලද ආකාරයේ හොඳ ආකාරව ආනාපාන සති භාවනාව වඩා ගන්න ශක්තිය ලැබේවා. ඒ තුළින් සමත විදර්ශනා ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්නට මෙම ධර්ම ශ්‍රවණ මේ කුසලයේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර ගනිමු. දහම් ගැටළු තියෙනවා නම් විමසන්න පුළුවන්. ඒක තමයි දැන් භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දුගතියට නොයන්න තමයි පිළිකුල් භාවනාව කළතෝ කියා දුන්නේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට තමන්ගේ ජීවිත ගැන අපේක්ෂාවක් නැහෙනේ. ජීවිත ගැන අපේක්ෂාව අතහැරීමෙන් භාවනා කිරීමේ කුසලයේ නිසා සේදී හානි කරගත්ත සුගතිගාමී වෙන්න ලැබුණා. මේ එහෙම නැත්තම් මේ සේදී හානි කර ගැනීම කියන එක හොඳ දෙයක් නෙමෙයි. සේදී හානි කර ගන්න බොහෝ දෙනෙක් ඉතින් ඔය නොයෙක් ප්‍රශ්න නිසා එක්ක ජීවිතය ගැන කියන්නේ ඉතින් අර අපේක්ෂා බංගත්වෙන් තමයි බලාපොරොත්තු වෙන දේවල් ඒ ආකාරයෙන් සිද්ධ නොවීම නිසා එහෙමනේ ගොඩක් දෙනෙක් සියදිව හානි කරගන්නේ. ඒක නැත්තම් ද්වේෂ සහගතව අන්න ඒ වගේ ගෝසෙන් ජීවිතේ පිළිබඳ අනවබෝධයෙන් තමයි කෙනෙක් සියදිව හානි කරගන්න කටයුතු කරගන්නේ. ඉතින් බොහෝ වෙලාවට මේක මානසික ප්‍රශ්න ගැටලු ආදී නිසා ඉතින් එතකොට එයාගේ හිත අකුසලයට බර වෙලානේ තියෙන්නේ. ඉතින් දුගතියට යන්නේ ඉඳ තමයි වැඩි. නමුත් මෙතනදී භාග්‍යතුන් වහන්සේ දෙන්නේ පැවිදි වෙලා ඉඳලා මේ අය කර්ම විපාකයක් නිසා කොහොම කරත් මරණයටපත් වෙන එක වළක්වන්න බෑ. ඒකෙන්ද ඒගොල්ලන්ට සුගතිගාමී වෙන්න පුළුවන් ආකාරය දැකලා තමයි පිළිකුල් භාවනාවට. ඒතකොට ජීවිතය ගැන අපේක්ෂාවක් නැතුව මේ වගේ පිළිකුල් ශරීරයක් දරාගෙන ඉන්නේ මොකටද කියලා ඒගොල්ල මේ ශරීරයේ පිළිකුල් බව ගැන හිතමින් තමයි මරණයට මුහුණ දෙන්නේ. එහෙනම් එතකොට මේ ශරීරය ගැන අපේක්ෂාවක් නැහැ. ඒ ශරීරය ගැන නොඇලීම කියන එක කුසලයට නෙබර. එහෙනම් ඒක නිසා ඒගොල්ලොන්ට මේ කුසලය සුගතික ප්‍රතිසන්දි ලබන්න හේතු වෙනවා. ඒකෙන් අන්නේ එක එතන උපාය. එහෙනම් ඉතින් ඒක නිසා මේ ඒක භාග්‍යතුන් වහන්සේ අර ඒ පිරිසට එතන අර හිටපු පුතග්ජන භික්ෂුන් වහන්සේලාට මේ පැමිණෙන කර්ම විපාකයේ හේතුවෙන් කොහොම කළත් නොවැළක්විය හැකිව සිද්ධ වෙන මරණයේදී සුගතියට යන්න උපායක් හැටියට තමයි පිළිකුල් භාවනාව දේශනා කළේ. එහෙම නැතුව මේ එකයි සඳහන් කළේ මේක මරණයට පත්වීම සඳහා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නෙවෙයි. අර කොහොම කළත් වළක්වන්න බැරි මරණයේදී සුගතියට යන්න අපි ඉතින් ඒකින්ද මේ පිරිස සුගතියට යන්න ඇති. නමුත් ඉතිසේදී හානි කරගන්න හැමෝම සුගතියට නම් යන්නේ. ප්‍රාණඝාත අකුසල කර්මය තමන් විසින් තමන්ගේ ජීවිතේ නැති කර ගැනීම සම්බන්ධයෙන් ඒක ඉතින් අල්පසාවද්ධ වෙන්න පුළුවන්. ප්‍රාණඝාතයක් වෙනවා, අකුසලයක් වෙනවා. නෑ, ඒක නැහැ කියන්න බෑ. අල්පසාවද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අල්පසාවද්ධයි කියලා කියන්නේ දැන් තමන්ට තමන්ගේ ජීවිතය ගැන මේක මගේ ජීවිතේනේ කියලා අයිතියක් තියෙනවානේ. තමන් හිතතොට හිතන්නේ තමන්ගේ දේ තමන් නැති කරගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා. එතන තමයි කියන්නේ අල්පසාවද්ධ වෙනවා. දැන් අනික් කෙනෙකුගේ ජීවිතය ගැන අපිට එහෙම කියන්න බෑනේ. ඉතින් අනික් කෙනෙකුගේ ජීවිතය නැති කිරීම ඉතාම අන්තරායි කරා.
එන්නත් සරණසිර බුද්ධ දේශනාව කියන්නේ වලේදී
ඒකෙදි වෙන මෙහෙම එකක් තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවනකොට භික්ෂුවක් මවකුස ඉන්න දරුවෙක් හරි මනුෂ්‍ය දරුවෙක් ඝාතනය කරන්න සැලැස්සුවොත් ඒ භික්ෂුව පරාජිකාරය. හරි, ඒ භික්ෂුවට උපසම්පදාව නැතුව යනවා. හැබැයි භික්ෂුව තමන්ගේ ජීවිතය නැති කරගත්තොත් දුෂ්කට කියන බොහොම සුළු ඇවැතක් වෙන්නේ. එතකොට ඒ අනුව ඒක ලොකු පරතරයක් වෙනවා. නෑ, භික්ෂුව වෙනත් මනුස්සයෙක් ඝාතනය කළොත් ඒ භික්ෂුව පරාජිත වෙනවා. භික්ෂුව තමන්ගේ ජීවිතය නැති කරගත්තොත් සුළු ආපත්‍යක් විතරයි වෙන්නේ. අර අල්පසාවද්ධ කාරණේ නිසා. එතකොට තමන්ගේ ජීවිතය තමන්ටයි කියන සංඥාවක් තියෙනවනේ. අද අඳුන්ගේ ජීවිත ගැන අපිට වගේ කියන්න බෑනේ. ප්‍රාණඝාතය වෙනවා. ඒක නොවී තියෙන්නේ නැහැ. ඉතින් ඒක අකුසලයක් එතන තියෙනවා. නමුත් ඒ අකුසලයේ සුළුයි කියන හින්දා තමයි අර සිල්පද දෙකේ වෙනසක් තියෙන්නේ. අනිත් කෙනෙකුගේ ජීවිතය නැති කරොත් වික්ෂුවට ඒක පරාජිකා වෙන්න හේතු වෙනවා. තමන්ගේ ජීවිතය නැති කරගත්තොත් දුෂ්කටාපත්‍යක් විතරයි තියෙන්නේ. මෙතන පරතරයක් වෙන්නවා තියෙන්නේ. ඒකේ කොයි හැටි වෙතත් ඒකෙන් දෙකින් මේ ජීවිත හානියක් තමන් හෝ අනුන් වෙනුවෙන් හෝ නොකළ යුතුයි කියන එකම අදිෂ්ඨාන කරගත යුතු වෙන්නේ. අනික කෙනෙකුගේ ජීවිතේ නැති කිරීම තාමාන්තරාය කර තමන්ගේ ජීවිතේ නැති කරගන්න එකත් අන්තරාය කරම තමයි. මොකද ඒකට හේතු ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ මේ පිරිස ගැන දිවසින් දැකලා මෙසේ මේකට මේ අයට මේ ජීවිතේට පිහිට වෙන්න බෑ, පරලොවට පිහිට වෙන්න පුළුවන් කියලා නෙමෙයි උපාය යෙදුවේ. නමුත් දැන් අපිට අපේ ජීවිත ගැන මොකුත් කියන්න බෑ. ඉතින් ඒක නිසා මේ හොඳම දේ තමයි කෙසේවත් අන්නයිගේ ජීවිතත් ඝාතනය නොකළ යුතුයි, තමන්ගේ ජීවිතයත් ඝාතනය කර නොගත යුතුයි. ඒකයි. අන්නාය ඒක තමයි. ඉතින් දැන් මේකෙන් අපට තහවුරු වෙන්නේ ඥානවීර ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා හිටපු නෑ කියන එක. තේරෙනවද? දැන් මේක පැහැදිලිවම කියනවනේ. ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. ඒක හරි. මේ ඥානවීර කියලා ඒ ස්වාමීන් වහන්සේ ජර්මන් ජාතික මේ ස්වාමීන් වහන්සේ නමක්. පොල්ගස් දුවරන් සේනාසනේ මහාන වෙලා උපසම්පදා වෙලා ඉඳලා ඒ ඥානවීර ස්වාමීන් වහන්සේ බුත්තල පැත්තේ කුටියක තනියම භාවනා කරගෙන හිටියා. ඉතින් ඒකෙදි තින් අර ඒ ස්වාමීන් වහන්සේලා ගුරු ඇසුරකුත් හරියාකාරව නැතුව ඉතින් තම තමන් විසින්ම ධර්මයේ කියවා දැනගෙන ඒ අයගේ දැනීමෙන් භාවනා කරගෙන ගියා. භාවනා කරගෙන ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන අනුපේ කරුණානුපේ නෝ ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේ පිළිබඳව වරදවා ගත්තන් තිබුණා. ඉතින් මේ ධර්මයේ පිළිබඳව වරදවා ගත්ත තැන් තිබිච්ච නිසා මේ ස්වාමීන් වහන්සේ සෝවාන් නොවීම සෝවාන් වුණා කියලා වැරදි අදිමානයක් ඇති කරගත්තා. දැන් මේ ස්වාමීන් වහන්සේ සද්ධානුසාරී ධම්මානුසාරී එහෙම වෙන්වෙන් අවස්ථා හැටියට ගන්න. නමුත් දැන් ථේරවාද ධර්මය අනුව සද්ධානුසාරී ධම්මානුසාරී කියලා හඳුන්වන්නේ එකම සෝවාන් මාර්ගස්ත්‍යාව ශ්‍රද්ධාව මුල් කරගත්තු කෙනා, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ප්‍රධාන කරගෙන සෝවාන් මාර්ගයට පත් වෙන කෙනා ශ්‍රද්ධානුසාරී, පඤ්ඤා ඉන්ද්‍රිය ප්‍රධාන කරගෙන සෝවාන් වෙන කෙනා ධම්මානුසාරී. මොකද දැන් මේ ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ ආවදා කාලෙ වෙනකොට සෝ ශ්‍රද්ධානුසාරී වුණා, ඊළඟ කාලෙ වෙනකොට ධම්මානුසාරී වුණා, ඊළඟ කාලෙ වෙනකොට සෝවාන් වුණා කියලා එහෙම කියනවනේ. ඒක තමයි. දැන් අපි දැන් අපි ථේරවාද ධර්මය අනුව ඒක වැරදි. තේරෙනවා. දැන් ලෝකෝත්තර මාර්ගය කියන එක මාසයක් සමාරයක් පවතින එකක් තියා මේ දවසක්වත් පවතින එකක් නෙවෙයි. එක චිත්තක්ෂණයෙන් ලෝකෝත්තර මාර්ගසිත මාර්ග චිත්තයට අනුව ඵල චිත්තය ලැබෙනවා. පූර්ව භාග ප්‍රතිපදාව අවුරුදු ගණන් තියෙන්න පුළුවන්. තේරෙනවා. ඒ කියන්නේ දැන් ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්න ඉස්සෙල් ලෞකික වශයෙන් වඩන සමත විදර්ශනා සීල සමාධි ප්‍රඥා ඒවා ඉතින් මාස ගාණක් නෙවෙයි අවුරුදු ගාණක් වුණත් තියෙන්න පුළුවන්. ඒක ලෞකිකයි. ඒක ලෝකෝත්තර මාර්ගය නෙමෙයි. ඒක සෝවාන් මාර්ගය කියලා අපි කියන්නේ. සෝවාන් වෙන ප්‍රතිපදාව. ඒක හරි. සෝවාන් වෙන ප්‍රතිපදාව ඒකයි. සීල සමාධි ප්‍රඥා වඩන. ඒත් ඒක ලාභිකයි. ලෝකෝත්තර මාර්ගයේ මාර්ගචිත්ත ඒකක්ෂණිකයි. එහෙමද? ඒ ලෝකෝත්තර මාර්ගචිත්තයේ ලබන ෂණේ තමයි යා සද්ධානුසාරියෝ ධම්මානුසාරි වෙන්නේ එක චිත්තක්ෂණයක. නැතුව සති ගණන් මාස ගණන් කෙනෙක් සද්ධානුසාරියෝ ධම්මානුසාරි ඉන්නවා කියත් ඒක අපි තේරවාදී ධර්මයට පටහැනි. අන්න ඒකයි මේ ඥානවීර ස්වාමීන් වහන්සේට උනේ. හැබැයි දැන් මේ ඥානවීර ස්වාමීන් වහන්සේත් එක්ක තවත් ජේමන් ස්වාමීන් වහන්සේ නමක් තියෙනවා ඥානමෝලි ස්වාමීන් වහන්සේ කියලා. ඥානමෝලි ස්වාමීන් වහන්සේ කරපු වෙන්නේ පරණ ක්‍රමය අල්ලගන්න. ඒ ස්වාමීන් වහන්සේට වෙච්ච ලොකුම ලාභය තමයි ඒ ස්වාමීන් වහන්සේ පාළි විසුද්ධි මාර්ගයේ බොහොම ලස්සනට ඉංග්‍රීසියට කරලා. ඒ ඥානමෝලි ස්වාමීන් වහන්සේ පරිකරපු පරිවර්තනය තමයි දැනට තියෙන හොඳම විසුද්ධි මාර්ග පරිවර්තන ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. ඒ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වුණා ඒ ඉංග්‍රීසි විසුද්ධි මාර්ගය. ඒ ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගය අල්ලගත්ත නිසා ඒ ස්වාමීන් වහන්සේට පාරවල් දුන්නා. තේරුණා. මොකද විසුද්ධි මාර්ගයේ බොහොම ලස්සනට මහාවිහාරීය ක්‍රමයටම විසුද්ධි මාර්ගයේ සත්‍ය විසුද්ධි විස්තර කරනවා. ඒ කාලේ වෙනකොට ඥානවීර ස්වාමීන් වහන්සේ ඈත් වෙලා හිටියා. ඉතින් අත් වශයෙන් ඥානවීර ස්වාමීන් වහන්සේ ඥානමෝල ස්වාමීන් වහන්සේ කිහිපියන සමහරට ඕක නොවෙන්නත් තිබුණා. පොල්ගස් දුවේ කියන මේ සානහසේ ඉතින් තනියම ඒ සානහසේ ක්‍රමයටම භාවනා කරගෙන ඉන්නේ. අතල වරද්ද ගත්තා. ඒ සමහරලාට ඒ වෙන්වීම උනේ සම මේ කර්ම විපාකයක් නිසා වෙද්දන්නේ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඔය ඊත ආස්වාස කරලා සියදී හානි කරගත්තා. යනුපේමි ස්වාමීන් වහන්සේ පුතඥව හිටපු බවමයි දැන් මේක කිව්වනේ මේ. මොකක්ද කියන්නේ? සෝවාන් වෙලා නැහැ. වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. අන්න ඒක. අන්න හරි අන්න හරි. ඒක නිකන් සෝවාන්
වෙලා කියන නමුත්
වෙලා නැහැ. සන්නහසේ මුලාවට පත් වෙලා ඉන්න තියෙන්නේ.
දැන් ඉන්නේ ගොඩක් අයට ඒක වෙලා
තියෙන්නේ. ඒක ඒ අර අධිමානේ නිසා කියන එකට කියන්නේ අධිමානේ කියලා. ඔව් අධිමානේ කියන්නේ වරදවා ඇති කරගන්නා අදහසක්. මාර්ගඵල නොලබා මාර්ගඵල ලැබුවා කියලා වරදවා හිතා ගන්නවා. මේක කියෙන්නේ තියෙන සාධනුව අවසෝ ජීවිතා අවෝරෝපය හිති වදන් ජේත්ත චාරයා නව පානාධි පාතන් කරින්සු. න සමාධ පේසුම් න සමනුඥා හේසුම් පුතජ්ජනා පන සබ මකන්ස්වර. ඒගොල්ලො ගිහිල්ලා මිගලන්ඩික කියන මනුසයට කිව්වනේ අපේ ස පාත්‍ර සිවරු අරගණ්ඩෙයි අපේ ජීවිත නැති කරල දෙන්න කියල. යාර මිගලන්ඩික කියන මනුස්සයා කරපු වැඩේ අර හාමුදුරුවන්ගේ හම් වෙන පාත්‍ර සිවුරු නිසා ඒ කියන කෙන හාමුදුරන්ගේ ජීවිත නැති කරලා දුන්නා. එයා හිතුවේ ඒක හයි හාමුදුරන්ට කරන උදව්වක් කියලා. එයාටත් හම්බ වෙනවානේ හාමුදුරුවන්ගේ පාත්‍ර සිවුරු ටික. අතින් ඒක ගැන කියනවා එත් අරියාණේව පානාදී පාතං කරිනුසු. ඉතින් ආර්යයන් වහන්සේලා සෝවාන්නාදී මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා කිසි කෙනෙක් මේක කළේ නැහැ. ඒයි ප්‍රාණඝාතය කළෙත් නෑ, අන් අයව ඒකට යොමු කරෙව්වෙත් නෑ. සමාධි පේසුම් කියන්නේ ඒක. අනෙක් අය ලව්ව ඒක කරව ගත්තෙත් නෑ. සමනුඥා හේසුම් ඒගොල්ලෝ ඒක අනුමත කළෙත් නෑ. පුතුජ්ජනාපන සබ්බමකාසු මේ ඔක්කොම කරේ පුතග්ජනායයි කියන. එතකොට ඊට පස්සේ කියනවා තේසම් පංචන්නම් භික්ඛු සතානම් ජීවිතක්ඛයක් පත්තේ භාවඤ්ඤත්වා. එතකොට ඒ 500 දෙනා අතර වැඩිපුරම මේ කියන්නේ ඉතින් අර ජීවිත හානි කරගත්ත අය හිටියේ අනුන් ලවා හෝ තමන් විසින් හෝ ජීවිත හානි කරගත්ත අය හිටිය ඔක්කොම පුතග්ජන. ඒක නිසා මේ අපි තේරවාද ක්‍රමේ නම් ඥාන වීර ස්වාමීන් වහන්සේ හොවා වෙලා එහෙම වෙන්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඉතින් අනික් කාරණේ තමයි සෝවාන් වුණා නම් මොනවා හරි ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මේ දැන් දැරිය නොහැකි තත්ත්වයක් තිබ්බා නම් අසනීපයක් වෙසානත් කියන්නේ අසනීපයක් නේදනේ. ඔව් අසනීප තත්ත්වයක් නිසා හෝ එසේ කරගත්තා නම් ඉතින් මේක මේ හේතුඵල ධර්මයන්ට අයිති දෙයක් කියලා හක් කියලා අනාත්ම සංඥාවේ පිහිටා ඉතින් ඒක දරා ගන්න සමර්ථ වෙනවානේ. ජීවිතේ ඕන ගැටලුවක් ඉතින් මේවා අනිත්‍යයි මේවා දුක්ඛයි මේවා අනත්තයි කියලා බලලා ඉතින් දැන් මේ තමන්ගේ ශරීරය පිළිබඳ තියෙන ආත්ම දෘෂ්ටිය නිසානේ ඉතින් මේ ශරීරය තමන්ගේ මේ වේදනා තමන්ගේ මේක මට දැන් මින්හා දරා ගන්න බැ මේක නැති කරලා දාන්න ඕන කියන අදහස එන්නේ වංචනික වශයෙන් ආත්ම දෘෂ්ටිය නිසාම. නමුත් ඒ ස්වාමීන් වහන්සේට අර නොලැබුව අධිගම ලැබුවා කියන අදිමානය නිසා හිතුණා ඉතින් මම දැන් සෝවාන් කියන්නේ ස්වාමීන් වහන්සේ සෝවාන් හින්දා ජීවිතහානි කරගත්තට ප්‍රශ්නයක් වෙන්නේ සුගතියේ යන්නේ සෝවාන් කෙනා සුගතිය යන හින්දා ඒක දැන් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න මුලාවක් ඇතිවෙච්ච බවයි පේන්නේ. ඒක නිසා මොකද කියන්නේ කිසිම ආකාරයකින් සුඛී ජීවිතය හෝ හානි කරගන්න හිතන්න හොඳ මදි. ඉතින් අත වශයෙන් මේ ස්වාමීන් වහන්සේ කොහොම හරි විසකට දරාගෙන හිටියනම් සමහරවට ඒ අසනීප තත්ත්වයේ කියන්න බෑනේ. අසනීප තත්ත්වයේ තනිච්චයනේ ඒක සුව වෙන්නත් ඉඩ තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට සමහරවට ඇත්තටම සෝවාන් වෙන්නත් ඉඩ තිබුණා වෙන්න බෑ. කරන්නේ දැන් මේක යනු පැහැදිලිම එක තහවුරුයි. සෝවාන් වෙච්ච කෙනෙක් එහෙම දෙයක් කරගන්න ඕනේ කියන්නේ. දැන් ඔය කෙනෙක් තර්ක කරන්න පුළුවන් දැන් තව ස්වාමින් වහන්සේලා දෙනමක් ගැන සඳහන් වෙනවා. වක්කලි ස්වාමින් වහන්සේ ගෝධික කියන ස්වාමින් වහන්සේ තම තමන්ගේ ජීවිත නැති කරගන්න ගිහිල්ලා අරහත් වුණා. I think ඒකේ අටකතාවේ විස්තර කරනවා ඒ ස්වාමින් වහන්සේලා දෙනමටම තිබුණෙත් ওই ප්‍රශ්නෙම. ඒ ස්වාමින් වහන්සේලා හොඳට විදර්ශනා වඩාගෙන ගියා. දැන් වක්කලි ස්වාමින් වහන්සේත් අන්තිම කාලේ බලවත් දේශම අසනීප වෙල හිටියේ ඔය කවුද ඥානමෝලි ස්වාමින් වහන්සේලා තිබුණා වගේ. ඉතින් මේ ස්වාමින් වහන්සේ බලවත් විදර්ශනා වඩාගෙන යනකොට මේ ස්වාමින් වහන්සේට අර හිතේ කෙලෙස් සංසිඳීම නිසා හිතුණ දැන් මගේ හිතේ කෙලෙස් නැහැ කියලා. ඒ සවන්හද කල්පනා කළා ඉතින් තවදුරටත් මම මේ අසනීපේ වේදනාව විඳ විඳ ඉන්නේ මොකටද මම එහෙමනම් ජීවිතේ නැති කර ගන්නවා මට දැන් මොකුත් කෙලස් පේන්නේ නැහැ කියලා. හැබැයි මේ සඳහන් කරන දැලිපිහි අරගෙන ගලනාලියේ සඳගත් හැටියෙම මේ සවන්හන්සේට මේ මරණ බය කියන එක ඇති වුණා කියලා. එතකොට තේරලා තියෙනවා මේ මම මුලාවේ හිටියේ කියලා. හැබැයි අරහත්ත්වයට පත් වෙන්න කුසල සම්පත්තියේ තිබෙච්ච නිසා පාණී නිරෝධ වෙනසේ වෙනකොට ගෙල සිඳගෙන ලේ යනවා. ඒ අන්තිම මොහොතේ විදර්ශනා වල හරියටම රහත් වෙනවා කියන්නේ. එඳා රහත් වෙලා තමයි පින්වන් බෑ. පුතග්ජන වින්දගෙන ගෙල සිඳගෙන තියෙන ක්ෂණයෙන් විදර්ශනා වඩලා අන්තිම මොහොතේ රහත් වෙලා තමයි සම්පූර්ණ පාණී නිරෝධ වෙනකොට රහත් වෙනවා. ඒක ඉතින් අතීසයේ කලාතුරකින් හම්බෙන් නොහිත වගේ විය හැකි සිද්ධියක් නිසා එහෙම වෙයි කියලා හිතන්න නරකයි කොයි වෙලාවට. ඔව් හිතන කරන්න නරකයි. ඒක ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට අර පූර්ව සංසාරික කුසලයක් තිබුණා කොහොම හරි ඒ ජීවිතේ රහත් වෙන්න. ඉතින් අර ඒක නිසා තමයි බොටුව සිඳගත්තට ඒ විනාඩි කීපයක් හරි තිබුණා ප්‍රාණය නිරුද්ධ වෙන්න තුලේ ගින්නේ නිරුද්ධ වෙන්නේ. ඒ කාලය තුල ඒ ස්වාමීන් වහන්සේලා සැබෑවට විදර්ශනාව සම්පූර්ණ කරගෙන අරහත් ඵලයට පත් වුණා. ඉතින් අර හොඳට විදර්ශනාව කලින් වඩලා තිබිච්ච නිසා තමයි ඒක අන්තිම මොහොතේ සිද්ධියට පත් වුණේ. ඉතින් ඒ අතීතයේම මේ අහම්බෙන් වගේ දුර්ලභ වෙච්ච සිද්ධියෙන් නිසා ඒකෙන් අපිට කවදාවත් විශ්වාස කරලා හිතන්න පුළුවන් දෙයක් විශ්වාස කරලා කියන්නේ දැන් තවත් කෙනෙක් එහෙම කරගත්තොත් එහෙම වෙයි කියන එක අපිට හිතන්න ඕනේ. ඒක නිසා හොඳම දේ තමයි මේ තවත් කෙනෙකුගේ ජීවිතයක් නසන්නත් හොඳ නැහැ. තමන්ගේ ජීවිතය නැති කරගන්නත් හොඳ නැහැ. ඒකයි. ඉතින් කොහොම හරි මේ ධර්මයේ සිහි කරලා තම තමන්ගේ ජීවිතය රැකගෙන කොහොම හරි බලන්න ඕනේ සමත විදර්ශනා භාවනාවන් මුදුන් පම්මා ගන්න. ඒක තමයි ඉතින් සාර්ථකම කියන්නේ. ඵලසිත් දෙකක් ලැබෙනවා මේ මන්ද ප්‍රඥාට තික ප්‍රඥාට ඵලසිත් තුනක් ලැබෙනවා. එකම ඵලයයි චිත්ත වාර දෙකක් හෝ තුනක් ලැබීම තමයි ඔකේ වෙනස. මාර්ග චිත්ත එකමයි ලැබෙන්නේ. ඵල චිත්ත වාර දැන් ඔක ඵල සමාපත්තියක් හැටියටත් ලබන්න පුළුවන්. එතකොට අර ඵල චිත්තේම තමයි නැවත නැවත ලබන්නේ. පටිසන්ධිසිතට පස්සේ ලෝභ මොහ සිතක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. ලැබිය හැකි අර ඒ කියන්නේ භවය අල්ලා ගන්න විදිහේ සිතක් පහළ වෙනවා කියන එක යන්තම් වගේ මට මතක. ඔකේ බලන්න අර අධර්ම මාර්ගයේහි චිත්ත වීති කාණ්ඩයේ පරිසන්දි චිත්තේ සම්බන්ධ චිත්ත වීතිය පොඩ්ඩක් බලන්නකො. අන්න මෙන්න මතකද මම බලලා කල්පිතට සඳහන් කරන්න. අන්න ඒකේ තියෙන්න පුළුවන් මේ පරිසන්දි චිත්තයත් එක්ක පහළ වෙන ඊළඟ චිත්ත වාර කොහොමද කියලා බලන්න. ප්‍රඥා දසකේ හා හා ඒ කියන්නේ අර ජීවිතයේ දසකවලට බෙදනවානේ. මුල් අවුරුදු 10 මන්ද දසකේ බාලම අවදි. ඊළඟ අවුරුදු 10 ක්‍රීඩා දසකේ. 10 කියන්නේ අවුරුදු 10 ඉඳන් 20 වෙනකම්. ඊළඟට 20 ඉඳන් 30 දක්වා 10 වර්ණ දසකේ කියලා ගන්න. ඉතින් අවුරුදු 10 දී රූප ස්වභාව බොහොම හොඳයි. ඊළඟට 30 ඉඳන් 40 දක්වා කාලේ බල දසකේ. හොඳට කය හේසවල වැඩ කරන්න පුළුවන් කාලේ. ළඟට 40 ඉඳන් 50 දක්වා කාලේ තමයි ප්‍රඥා දශකය කියලා ගන්න මට මතක හැටියට. හරි. අතකොට 50 ඉඳන් 60ට යනකොට ඒකට කියනවා මට මතක නැහැ ගහන දශකයෝ මේ මොනම එම ඉතින් ඉඳන් පිරිහෙන පැත්ත. හරි. එතකොට 40 50 අතර තමයි මට මතක ප්‍රඥා දශකය කියන්නේ. ප්‍රඥා දශකයටපත් වෙනකොට ප්‍රඥාව ලැබෙනවා කියලා මෙ කියන්නේ. ඔව් ඉතින් මෙහෙමයි. ඒක ඉතින් හැමදෙනාටම සාධාරණ කතාවක් නෙවෙයි. ඒ කිය සාමාන්‍යයෙන් ප්‍රඥා දශකය කියලා කියන්නේ දැන් 40 අවුරුදු 40 50 වගේ වෙනකොට අර කෙනෙකුට සමාජ අධ්‍යක්ීම සුරෙන් අපි කියන්නේ තලතුණාලියටපත් වෙලයි කියලා රට ලෝකෙ ගැන තේරෙනවා ජීවිත අත්දැකීම් ලැබලා ඒක නිසා අර අත්දැකීම් මැසුරෙන් ලැබෙන විදිහේ යම් පරිණත බවක් තියෙනවා කියන එක. නමුත් ඒක හැම දිනාටම සාධාරණ නැත. දැන් භාගතුන් වහන්සේ සර්වඥතා ඥානිය ලැබේ 35 වෙනි මේ. බලනකොට 35 වෙනි මේ කියන එක ප්‍රඥා දසකයටයි තියෙන එක බල දසකයටයි. තේරෙනවා. දැන් කවුද මේ දබමල්ල පුත්‍ර රහතන් වහන්සේ වාගේ උතුම හත අවුරුදු වයසේදීම රහත් වුණා. ඒක ප්‍රඥා දශකයට කැමිලා නැහැ. ඒකෙහි ඉඳ ඒක සෑම දිනාටම මේ සාධාරණ ප්‍රකාශයක් නොවේ. නමුත් අර බොහෝ දිනාට තින් අවුරුදු 40ක් 50ක් වගේ වෙනකොට ජීවිතයේ මුහුකුරා යෑම තුළින් පරිණත බවක් ඇති වෙනවා. ඒක ගැන කියන්නේ. අත්දැකීම් බහුල වීම. ඉතින් එතකොට ඒ අය ජීවිතේ මුල් කාලේ පස්කම්සුව ලබලා තින් දැන් අවුරුදු 40ක් 50ක් යනකොට ගෙවල් දොරවල් හදලා දූ දරුවෝ ඇති කරලා එයාත් තැනක යුතු වයසකට පතුළු තමන්ට තේරෙනවනේ ජීවිතේ. ඉතින් අපි මේ තරුණ කාලේ සෙල්ලම් කරා ඉස්කෝලේ යැරේ ආරක්ෂා කළා. ඉතින් දැන් මේ ඔක්කොම ටික ටික ඉතින් අභාවයට යන්නේ කියලා. ඉතින් යන්නේ ඒකෙින්ද මේ වගේ වයස වෙනකොට පොඩාවක් දෙනෙක් ධර්මයේ පැත්තට නැඹුරු වෙන පක්ෂයක් තියෙන ඔන්නෝ කාරණේ. සාර ජීවිතේ මුහුකුරායම පරිණත භාවයෙන් මේගොල්ලෝ තේරෙනවා. ඉතින් ලෞකික ජීවිතයේ සම්බන්ධිත මීට වඩා කොයි දේ කළත් ඉතින් මේවා පරිහානියට අභාවයට යන දෙයක් මිසක් මේ වෙන දෙයක් නෑ. ඉතින් අපි දැන් ගුණධර්ම පැත්තට හැරෙන්න ඕන කියලා. ඉතින් අන්න ඒක නිසා තමයි ওই කාලේ මම හිතන ඔය ප්‍රඥා දශකයේ හැටියට නුවණ පහළ වෙන කාලේ හැටියට දක්වා තියෙන්නේ. ඥාන සම්පයුක්ත
උසසිතක් ඇතිවීමට උපකාර වන කරුණු හතරක්
දක්වනවා. එකක් නේ. හරි.
එක ඊකින් ශ්‍රද්ධාදී ධර්මයන්ගේ නීති අපසාකේ නීති නුමන වැඩම කටයුතු කිරීම. ඒ වයින් එකක් හරි අඩුම මේ ඥාන මිත්‍රෙක් සිත් ඇතිවීමට උදක්වනවා.
නැසී ඔබේක ඉතින් මහා විපාක එක අපි තව ටිකක් විමසා බලන්න ඕන. මොකද ඉතින් හේතුක ප්‍රතිසන්දියක් ලබාපු කෙනෙකුට මොකද ඔබ
කියන්නේ?
එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඒක ඒකත් අර ඒකක් හෝ අඩු වුණොත් කියන්න බෑ. අන්න ඒකයි. මහා විපාක සිතක් තිබුණොත් ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පහළ වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. එහෙමයි කියන්නේ. වැඩි ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් විහෙතක ප්‍රතිසන්දික කෙනෙකුට වුණත් ඊළඟට මේ ජීවිතේ කාමාවචර මහා කුසල් සිතක් පහළ කරගන්න බැරි කමක් නැහැ. එයාට ධ්‍යාන සිත් මාර්ගඵල සිතුයි නොලැබෙන්නේ. දේවා නැතු එයාට දානයක් දීමෙන් ත්‍රි හේතුක කුසල් සිතක් පහළ කරගන්න බැරි කමක් නැ මේ ජීවිතේ වශයෙන්. නමුත් ඉතින් ඒක අර ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ තරම් බලවත් නෙවෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් එතනම් බලවත් නොවුනත් ත්‍රි හේතුක කුසල් සිතක් පහළ කරගන්න බැරි කමක් තියෙන්නේ. ආරියෂ්ඨාංග මාර්ගය දස්සනේන සම්පන්නෝ කියන තැන දස්සන කියලා ගන්න තින් චතුරාර්ය සත්‍ය දර්ශනීය යුක්ත කියන එකයි. විපාකාවරණ කියලා කියන්නේ දැන් දෙහෙතුක ප්‍රතිසන්දියක් ලැබීම එක විදිහක විපාකාවරණ. එයාට තිනේ ජීවිත මාර්ගඵල ලැබෙන්නේ කුසල හේතුක විපාක වීමත් විපාකාවරණය. හරිද? කම්මාවරණ විපාකාවරණ එහෙම කියලා කියන කම්මාවරණ කියන්නේ ඒ ජීවිතයේ අනන්තාරි කර්ම කළොත් අජාතසත්තු කුමාරයාට වගේ මේ මාර්ගඵල ලබන්න තිබිච්ච එක. නමුත් මාර්ගඵල ලබන්න ඉස්සෙල්ලා වියාඝාතනය කරව නිසා අන කම්මාවරණ වුණා. ආනන්තාරි කර්මයක් කරගත්ත නිසා මාර්ගඵල ලැබෙන්නේ නැහැ. විපාකාවරණ කියන්නේ ඉතින් දැන් අභව්‍ය තැන් වල උපන්න සතර ආපායි අන්න විපාකාවරණයි. අඳගොළු බිහිරි වෙලා උපන්න විපාකාවරණයි. විහෙතුක ප්‍රතිසන්දිකේ වුණ විපාකාවරණයි. ඊළඟ රසඤ්ඤතලයේ පහළ වුණ ඒ විපාකාවරණයි. අරූපතලයේ පහළ වුණ ඒ විපාකාවරණයි. නැත්තම් අසුර පිරිසේ උපන්නොත් ඒ විපාකාවරණයි. ඒක කොහොම විපාකාවරණයි. හරි. මේ බැදින් දෝමනස සහගත සිතින් උපන්නොත් එයා සත අපායෝත්පත්ති කෙනෙක් නේ. ඒක ගන්න බෑ. ඉතින් දෝමනස සහගත සිතින් උපන්න කෙනෙක් මනුෂ්‍ය ලෝකෙින් නෑ. ඒකෝ එයා තිරිසං අපායෝ යක්ෂයෙක් වගේ වෙන්න පුළුවන්. ඔය නයි පොළොවේ වගේ තිරිසං අපායෝ කෙනෙක් වෙන්න පුළුවන්. නිරේ වෙන්න පුළුවන්. ඒ නිසා පටික සිතකින් උපදින කෙනෙක් මනුෂ්‍ය ලෝකෙින් නෑ. උපේකා සහගත සිතක් වෙන්න පුළුවන්. ප්‍රවෘත්ති පාක් වශයෙන් එන්නත් පුළුවන්. අපිට නියත කොටම උපේක්ෂා සහගතය කියන්නත් බැද. උපේක්ෂා සහගත කෙනාට දෝමනස්සේ නැතු උපේක්ෂාවට බර ඉන්නත් පුළුවන්. මොකද භවංගයේදී යාට උපේක්ෂා සහගත මේ විපාක චිත්තය ලැබෙන්නේ භවංග ස්කන්ධයේදී. සෝමනස්ස සහගත ප්‍රතිසන්දියක් තියෙන කෙනාට භවංග වාරයේදී සෝමනස්ස මේ විපාක චිත්තයක් ලැබෙනවා. ඒක නිසා ඒක අපිට නියත කොට කියන්න බැරි. ඒක ඉතින් මොනවා හරි කියන ප්‍රවෘත්ති විපාක ආදී නිසා විය හැකි දෙයක් නෙවෙයි. පටික සිතකින් උකන්නයි කියන්න බෑ. මනස ලෝකේ නම් ඒක ගියපත් වෙන්නේ. කොහෙද පුළුනේ ඔය? අපිට දැන් මේ අපට කියලා ඉහිගෙන කියලා එක. ඒකද මොනවාද?
ඔයකනේ
දෝමනස්සකටන්දරේ තිබුණා. ඒකෙන් තමයි මේ දෝමනස්සක මේ සාමත්‍ය සිටකෙන් කිච්චන්න මෙතන මෙයා සෝමනස්ස සාමත්‍ය. ඔව් ඒක හරියි. ඒකත් මේ ප්‍රතිපක්ෂ මේ කියන අර කාමාවචර කුසල් සිත් සම්බන්ධයෙන් කියන තැනක නම් මට මේ එක තැනක් වැරදි තැනක් දකින්න ලැබුණා. ඒකින්ද මේ මෙතනක් තියෙනවා. ඒක මම බැලුවේ ඒක දැයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. ඒක ඉතින් අර දෝමනස්ස. අපිට මෙහෙම ඒක තිරිසන් සතුන්ගේ වෙන්න පුළුවන්. මම හිතුවේ අර මනුෂ්‍ය ලෝකේ කතාවක් අහනවා කියලා. තිරිසන් සතුන්ට ඒක වෙන්න පුළුවන්. තිරිසන් සතුන්ට ඒක ඉතින් අනිවාර්යෙන් එහෙමම තමයි. දැන් තිරිසන් සතුන්ට ධර්මය අවබෝධ නොවෙන්නත් එක කාරණයක් ඒක. ඉතින් දැන් බලන්නකෝ ඒ සතුන්ට ඒකනේ දැන් සතු ඉතින් ඔය ඒගොල්ලොන්ට තියෙන්නේ අපි හිතමුකෝ දේශසහගත සිතකින් කියන්නේ පටික සම්ප්‍රයුක්ත විපාක සිතකින් බහලුන්නේ කියලා. ඒක පටික සම්ප්‍රයුක්ත විපාක සිතක් වෙන්නේ නැහැනේ. මොකද අකුසල විපාකවලදී උපේකා සහගත අකුසල සම්තියෙන්නේ ප්‍රතිසන්දි ලැබෙන්නේ ඒක උපේකා සහගත. එහෙනම් දැන් අකුසල ප්‍රතිසන්දි විපාක චිත්තේ උපේකා සහගතයි. දෝමනස සහගත වෙන්නේ. ඒකෙන්ද දැන් අපටි මේකත් සතරපායෝත්පත්ති ලැබෙන අකුසල විපාක චිත්තය පටිසන්ධි අවස්ථාවේදී තුක් අසහගතයි. සත දෝමනස්ස සහගත පටිසන්ධි චිත්තයක් ලැබෙන්නේ නැහැ කොහොමද? ඒක එහෙම ගන්න බෑ. නමුත් ඉතින් ඒ සතුන්ට අර බිය ඕනෝන් පිළිබඳ පටිගය ඒවා ඉතින් අධිකයි කියන්නේ කොහොමද? මිනිසෙන්ට වඩා. මිනිස්සු අර කෝරකමට පුරුදු වීම නිසා නමුත් ඉතින් දැන් තිරිසං අපායෙම තියෙන ඕනෝ කා කොටා ගන්නා විදිහක්. එතකොට ඒක ස්වභාවයෙන්මත් පටිජේ කියන එක වැඩි. නිරේත් එහෙමයි. නිරේත් තියෙන ඉතින් අර නිරාදු පිළිනකොට වද දෙනකොට යම පාලනන්ට නිරාසත්‍යයට ඕනෝන් කියන්නේ බලවත් විදිහේ පටිජයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඉතින් අනේ ඒගොල්ලන්ට ඒ සතර අපාය උත්පත්ති වලින් ඉතින් පටිජේ ඇති වෙන්න තියෙන අවස්ථා වැඩි. අන්න එහෙම එකක් කියලා. නමුත් පටිසන්ධි චිත්තය උපේක්ෂා සහගත හරි මනං අදහස් ඇති කරගන්න මෙතෙක් වේලා පිටන්න පාන්ති සීලේ පිළිපිටා ගෞරවයෙන් තුමුරුවන් වන්දනා කළා ධර්ම ශ්‍රවණය කළා ධර්ම සාකච්ඡා කළා භාවනා කළා ඊසියලු ආකාරයෙන් පහළ වූ කුසල චේතනා සමුදායේ මොහොතේ ඇතිවන ප්‍රදී බැවින් අනිත්‍යයි අනිත්‍ය වූ කුසල චේතනා සමුදාය ඇතිවීම නැතිවීම වශයෙන් සන්තානයේ පෙන්න බැවින් දුක්ඛයි අනිත්‍ය වූ දුක්ඛ වූ මේ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වශයෙන් ගිහිම පවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම මේ පුණ්‍ය චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරී සත්‍යයි ඒ දුක්ඛාරී සත්‍ය පදවන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයාරී සත්‍යයි දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරී සත්‍යයි ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍ය හේතු වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ කාන්දීම හේතු වේවා වාසනාවීත්වා ප්‍රාර්ථනා කරමින් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ධර්මයන් ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිව්‍ය රාජ සමූහය විසින් අනුමෝදන් ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු තුන් නිවන් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින්පෙන් තත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයට පත් වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සිද්ධ කරගත් ආ වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් මේ පින්වතුන්ලාට තව තවත් දාන සීල භාවනා උදාාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා කාය චිත්ත පීඩා දුරු වේලා කායික මානසික සැනසීම සැලසේවා සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාත චායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු සුපත්ති වායවක්ෂා.